දෙදහස් දාසේ වසරේ දහවෙනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන. මිනිසාට සියලු ප්‍රශ්න සියලු ගැටලු ඇතිවන්නේ නිහඬව සිටීමට නොදන්නා. මේ සියලුම ප්‍රශ්න තියෙනයි නිහඬව සිටීමට නොදන්නා. එනිසාව පුරුදු වෙන්න මනස නිහඬ කරන්න නෙමේ නිහඬ වෙන්න. කරනවා කියන්නේ එකක්, නිහඬ වෙනවා කියන්නේ තව එකක්. නිහඬ වෙන්න පුරුදු වන්න. හැමදේම ඉදිරියේ තමන්ට නිහඬව සිටීමට හැකියාවක් තියනවාද? මුනිවත කියන්නේ නිහඬව සිටීම. මුනිවරයා කියලා කියන්නේ ඇත්තෙන්ම අර සියල්ල ඉදිරියේ නිහඬව සිටින ස්වභාවය නිසා. ඔබට මුනිවරයෙක්ගේ ගුණ දියුණු කරන්න පුළුවන්. ඔබේ මනස අභියස ඔබ නිහඬව සිටින. මතකයන් අභියස නිහඬව සිටින. ඉන්ද්‍රිය ගෝචර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි ආදිය සියල්ල ඉදිරියේ නිහඬව සිටිනවා. නිහඬ කරනවා නෙමෙයි නිහඬව සිටිනවා. විනාඩි 30ක විතර කාලයක් මුනිවත මුනිසිත පුරුදු කරා ධර්මයෙන් උදා කරගත්ත මුනිගුණයෙන් තමයි ඒ නිහඬ බව ඇති කරගන්න පුළුවන්. දැන් ධර්මය අහපු නැති කෙනෙක් ඒ මුනි ගුණය ප්‍රගුණ කරන්න බෑ. ශේෂින් ධර්ම අවබෝධයට පත් වෙච්ච කෙනෙකුට තමයි මේ මුනි ගුණය හඳුන ගන්න පුළුවන්. ඊළඟට දැනගත යුතු කාරණය තමයි අපි මේක වාඩි වෙලා ඉද්දී අස්තික පියාගෙන ඉද්දී පමනක් කරන දෙයක් නෙමෙයි. ඒ නිහඬ මුනි ගුණය සෑම ඉරියව්වකම කතා බහ කරද්දී, ඇවිදින්දී, කල්පනා කරද්දී සියලු කාර්යයන් තුළ නිහඬියාවක් මත පදනම්ව ජීවත් වීමේ හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ වගේම මුනිවරුන්ගෙන් ඒ මහා මුනි කියන ඒ මුනි රජාණන් වහන්සේ කියන පදවිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. කියන්නේ මුනිවරු අතරත් ශ්‍රේෂ්ඨ. එහෙනම් බ්‍රහ්මාති බ්‍රහ්ම කියන්නේ බ්‍රහ්මයට වඩා ඉහළයි. දේවාති දේව දෙවියන්ට වඩා ඉහළයි. ඒ වගේම මේ මහා මුනි කියන ගුණයනුත් බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. එහෙනම් අපි මුනි ගුණය අඳුන ගන්න ඕන. මුනි ගුණය කියන්නේ නිහඬ ගුණය. එහෙමනම් ඉතින් බුදුදහම හරිම සරලයි. තියෙන්නේ හැම තැනටම ගිහිල්ලා හැමෝටම නිහඬව ඉන්න කියලා කිව්වාම වැඩි හරි. නිහඬ බව අවබෝධ කරගන්නේ ධර්මය ආසාදන ප්‍රත්‍යක්ෂ වීමෙන්. ඉන් පසුව තමයි මුනි ගුණය පුරුදු කරන්න පුළුවන්. එහෙම නැතුව මුනි ගුණය පුරුදු කරන්න කියලා යමෙක් ගියොත් එයා පුරුදු කරන්නේ ශූන්‍ය භාවනා. ඒ කියන්නේ පුජ්‍යලයා විසින් නිහඬ කිරීමක්. එහෙමත් නැත්නම් සිතුවිලි සමග ගැටීමකට තමයි නොදැනුවත්වම ඔවුන්ගේ සිත ගමන් කරන්නේ. ධර්මයෙන් දැනගන්නේ නිහඬ බව තමා තුළ ධම්මානුධම්ම ප්‍රතිපත්ති වශයෙන් ප්‍රකට කරගන්න. ධර්මයෙන් දැනගන්න නිහඬ බව. ධර්මයෙන් දැනගන්න නිහඬ බව හොඳ ආකාරවම දන්නව ප්‍රතික්ෂේපය නෙමෙයි කියලා. ප්‍රතික්ෂේපය නෙවෙයි අනුමැතිය නෙවෙයි. මුනිවරයා සිටින්නේ ඉන්ද්‍රයන් තුලනව ඉන්ද්‍රයන්ගෙන් ඔබ්බේ. එහා ඉන්ද්‍රයන් තුල කරන සංවරය ලෞකිකයි. ඉන්ද්‍රයන්ගෙන් එහාට යෑම සූදානම්. උදාහරණයක් කියමුකෝ. මේ රටේ යුද්ධයක් තිබුණා. ඒ යුද්ධේ තියෙන කාලේ සමහර අය මේ රට තුලම ආරක්ෂා වෙලා ඉන්න උත්සාහ කළා. කට්ටිය පරිස්සම් වෙලා ඉන්නවා. තව කට්ටියක් කරපු දේ මොකද්ද? තව කට්ටියක් කරේ මේ රට දාලා ගියා. දාලා පිටරටකට ගිහලා ජීවත් වුණා. දැන් මේ රට ඇතුලේ ආරක්ෂා වෙලා ඉන්න කෙනාගේ වැඩ කටයුත්ත සහ චරිතය මොන වගේ වෙනවද? රට අතහැරලා දාලා ගියපු කෙනාගේ වැඩ කටයුත්ත ටික මොන වගේ වෙනවද? මෙහි ඉන්න කෙනා පරිස්සම් වෙන්න බලනෝ, හැමදේසෙම සිහියෙන් ඉන්නෝ, බස් එකේ ගියත් මල්ලක් දැක්කත් ඇඟිල්ලෙන් ඇනලා බලනෝ. සැකසහිත මිනිස්සෙක් ආවොත් එහෙම කොයි වෙලාවෙයිද කියලා සැකකෙල්ලෙන් ඉන්නවා ආදී වැඩ කොටසක් කරනවා. ඒ වගේම දරුවෙක් මල්ලෙක් ගියොත් බස් එකක බය වෙනවා, බීතියටපත් වෙනවා, ආයෙනකම් කල්පනා කර කර ඉන්නවා. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවනේ නේ. ඉතින් දැන් මේ රට අතහැරලා ගිහිල්ලා එහෙම යුදමේ පරිසර නැති රටක ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට තියෙනවද දරුවා ගියාම රස්සාවට එනකම් බය? ඒක නැහැ. දවස තමන් අර බස් එකේ යද්දි බෑග් වලට නැ නෑ යන ස්වභාවය තියෙනවද? නැහැ. එහෙම නැහැ. ඒ ආදී වශයෙන් අර මෙහි තියෙන පීඩන එකක්වත් එයාට නැහැ. මම ඒ දෙක කතා කරේ ඇයි? ලෝකය තුල ජීවත් වෙද්දී හර හරියට අර යුදමේ පරිසරයක් තියෙන රටේම ජීවත් වෙනවා වගේ. ලෝකෝත්තරත්වයට පත්වීම කියලා කියන්නේ හරියට රට හැර යනවා වගේ කියලා පොඩි උදාහරණයක් දෙන්න පුළුවන්. දැන් අපෝයත්තන්ටත් තියෙන අපිටත් තියෙන ඇත්ත වශයෙන්ම රට අතහැරලා යන. රට ඇතුලේ හැමදාම යුද්ධ කරන්න තියෙන රට අතහැරලා යන. මේ ඉන්ද්‍රියන් අතර ලෞකික ඥානය තුල පුතජන භාවය තුල ලෝකය තුල කොට කියන්නේ ලෝකය කියලා නේ ඉන්ද්‍රියන් හයට කියන්නේ ලෝකය මනෝ ලෝකය කියනවානේ මනෝ ලෝක යුද්ධයක් කොච්චර ඉන්න හැදුවත් ඉතින් ඉන්නව නම් ඉන්න වෙන පරි පරිස්සමෙන් ආරක්ෂා වෙවි හොඳ සිහියෙන් කල්පනාවෙන් කොයි වෙලාවක නීවරණයකට අහු වෙනවද දන්නේ නැහැ කියන්නේ බෝම්බයකට අහු වෙනවා කොයි වෙලාවෙ අකුසල සිතකට අහු වෙනවද දන්නේ නැහැ ඒ කියන්නේ බෝම්බයකට අහු වෙනවා කලකෝලහලයකට අහු වෙන ස්වභාවයක් තියෙනවා නිත් නිතරම ඉතින් රෙඩි පිටේ ඉන්න වෙනවා ඉතින් රට අතහැරලා ගියපු එක්කෙනාට අනේ කිසි පාක්යක් නැහැ ඒගොල්ලෝ පාකේකට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් කකා ඔය බලාගෙන ඉන්නවා පාරේ ව්‍යායාම කරන්න දුවනවා බොහොම සැහැල්ලුවෙන් ඒගොල්ලෝ ඉතින් ඉන්න මොකද පරිසරයද මේ පරිසරයක් නැති රටක් නේ ඒ වගේම ලෝකෝත්තරත්වයට පත් වුණාම ලෞකික ලෝකයේ තියෙන දේවල් කාරණකට ගන්නෙ නැහැ ඒ අර හෙන ගහන නිශ්ශබ්දතාවය කියන එක එයා අඳුනා ගන්නවා මොකද්ද මේ හෙන ගහන නිශ්ශබ්දතාවය කියන්නේ නේ ඒ කියන්නේ ඒකත් දැනෙන්නේ නැහැ කියන එක නේ අදහස් කරන්නේ. එනගේ හුවක් දැනෙන්නේ නැති නියන බවක් එයා අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ ලෞකික ලෝකයේ තුල සිදුවන කිසිම දෙයක් එයාට සම්බන්ධතාවයක් නැති දෙයක් බවට පරිවර්තනය වෙනවා. ලෙඩවීම, ජරාවටපත් වීම, ව්‍යාධියටපත් වීම, නිന്ദාවටපත් වීම, ප්‍රශංසාවට ඇගෙයීමටපත් වීම ලාභ ලැබීම අලාභ වීම ඔය එකක්වත් එයාට දැනෙන්නේ නැති දෙයක් වෙනවා මොකද හේතුව එයා රට අතහැරලා ගිහිල්ලා ඉන්නේ. එහෙම නැත්නම් අපි කියන එක තවත් විදිහකින් අර වාහනේ විකුණලා දාලායි තියෙන්නේ. රට අතහැරද ගිහිල්ලා එහෙම නැත්නම් වාහනේ විකුණලා දාලා තියෙන්නේ නැත්නම් ඉන්ද්‍රියන් අතහැර දමලා තියෙන්නේ. ඒ පිළිබඳව වේදනාව හටගන්නේ නැහැ. එම් පුතජන කම කියලා කියන්නේ මොකද්ද? මේ ඇහැ මගේ. චක්ක විඥානය මගේ. චක්ක විඥානයේ ගැටෙන රූපය මගේ. මේ සෝත විඥානය මගේ. කන මගේ. කනෙහි ගැටෙන ශබ්දය මගේ. මම මට ඇහෙනවා. මට ප්‍රශංසා කරනවා මට බනිනවා. කියල පුතජන සිත ක්‍රියාත්මක වෙනවා. නාසයටත් එහෙමයි. මේ ගාන විඥානේ මගේ. නාසය මගේ. නාසයට ගෝචර වන ධර්ම ඒ විඥානේ මගේ කියලා ගන්නවා. දිවටත් එසේමයි. ජීවා විඥානේ දිව දිවට ගැටෙනා වූ රස මගේ. ශරීරයටත් එහෙමයි. කාය විඥානයක් තියෙනවා. කයක් තියෙනවා, කාය ස්පර්ශයන් තියෙනවා, මේවා මගේ. ඊට පස්සේ මනෝ විඥාන ධාතුවක් තියෙනවා. ඒ මනක් තියෙනවා, ඒ මනසේ ගැටෙන්නා වූ දේවල් මගේ කියලා හිතාගෙන ඒවයි පිපිරීම් හැම එකම කෑලි තමන්ගේ ඇඟේ වදින. සිදුවන හැම භීෂණයකම තත්ත්වකම තමන්ට සිද්ධ වෙනවා. මොකද හේතුව එයා රට තුල ජීවත් වෙන්නේ ලෞකික ලෝකේ. ඉතින් මේ උදාහරණේ යම් ප්‍රමාණයක ගැළපෙනවා. මොකද හේතුව? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලෞකික ලෝකය. අනිත් එක මොකද්ද? ලෝකෝත්තර ලෝකය. ලෝක දෙකක් කියලා පෙන්නුවේ ඒකට. ලෝක දෙකක්. ඒ නිසා ලෞකික ලෝකේ කොච්චර යහපත් විදියට සාමකාමී විදියට ඉන්න ගියත් අමාරුයි යන්න සිද්ධ වෙනවා ලෞකික ලෝකයට අතහැරලා. තේරෙනනේ ජීවත් වෙන රට අතහැරලා යන්න සිද්ධ වෙනවා. සමහර අය ඉන්නෝ ඉතින් මොන තරම් පීඩනයක් තිබුණත් ගැටලු තිබුණත් ඉන්නෝ ඒ පරම්පරාවෙන් ලැබිච්ච ඉඩම්. ඒක නිසා ඉන්නවා සමහර අය. ඥාති හිතවතුන් ඉන්නේ වට පිටාවේ. ඒක නිසා ඉන්නවා. මට ඉතින් මට පුරුදු ආදායම් මාර්ගයව මේව තියෙන්නේ මේ පළාතේ. ඒක නිසා ඉන්නවා කියලා ඉන්න මිනිස්සු ඉන්නේ ඒකයි. ඒ ටික ප්‍රශ්නයක් කරගන්න නැති කෙනා මොකද කරන්නේ? අපි මොනවා හරි ජොබ් එකක් ආවන කරනවා කියලා. ඉස්සෙල්ලම ටොයිලට් ටික හරි හොදනවා කියලා. යනවද නැද්ද? යනවා. ගිහිල්ලා ඉවරලා ඒගොල්ලෝ කොහොම හරි හදාගන්න. ඒක වරදක් නෙමෙයි කියලින්. කියලින් වරදක් නෙමෙයි ඒක. කරෙන්න ඕන දෙයක් නෙවෙයි කවුරුත් කරනවා නේ. තින් ආන්නේ හේතු සාධක ටික ඔබ ළඟත් තියෙනවා. මොකක්ද? මේ ඉන්ද්‍රයන් තුල තමයි මම ජීවත් වුනේ. මේක තමයි මට පරම්පරාවෙන් හම්බ වෙච්ච වාසභූමිය. මෙයත් එක්ක තමයි මම සතුටෙන් හිටියේ, දුකෙන් හිටියේ, සැප දුක බෙදාගත්තේ මෙයත් එක්ක. මගේ මේ ඉන්ද්‍රයන් පහ කියන්නේ ඥාති. ඒ කාර කම්ම බන්දු කියලා කියනවා. හිතවත් පිළිසරණට ගන්නෙත් මේ කර්මයමයි. පිට කොට ගන්නෙත් කර්මයමයි. මගේ කර්මය. දැන් විපතක් වුණත් කියන්නේ ඒක මොකද? මගේ කර්මය. අනුන්ගේ දෙයක් නෙමෙයි. මගේ කර්මය. ආදි වශයෙන් ඒක අතහැරලා යන්න නැති හේතු සාධක ටිකක් හදාගන්න. ඒ තාම ඔය දුෂ්කර පළාත්වල වතුරක් නැතුව අප්‍රමාණ දුක් විඳිනකොට මං ගියන් කියන්නේ ඇයි මේ පළාත්වල ජීවත් වෙන්නේ? මේක කීයකට හරි විකුණ ගන්න පුළුවන්. ඕගොල්ලන්ට හොඳ පළාතකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්නේ මොකද? එහෙම බෑ ඉතින් අපි එහෙම හිතලා නැහැ මේ පළාත දාලා යන්න බෑ. මේ පරම්පරික ඉඳන් අම්මා තාත්තා දුන්න එක දාලා යන්න බෑ කියලා කි. එහෙමනම් මේ ලෝකය තුල රැඳෙන්නේ කොවැනිම සාධක ටිකක් ඉදිරිපත් කරගෙන. මේ මම, මේ මගේ ආත්මය, මේ මගේ ශරීරය, මේ මගේ ඇස කන නාසය, දිව ශරීරය කියලා ආදි වශයෙන් අතහැරලා යන්න බැරි සිද්ධාන්තයක් තියෙනවා. එහෙමනම් ඉඩමක් අතහැරලා ගියක් අතහැරලා යන්න බැරි මිනිස්සයා ශරීරයක් අතහැරලා යයි. ආදෙන්නේ දැන් ඉතින් ඔබට සිද්ධ වෙනවා ශරීරයත් අතහැර යන්න. ශරීරයත් අතහැර යන්න සිද්ධ. ශරීරයේ නැමැති පංචස්කන්ධය නැමැති පංච උපාදානස්කන්ධය නැමැති ඉන්ද්‍රියන් සයිකින් කොටුණු මේ ලෞකික ලෝකය අතහැර යන්න සිද්ධ. මුනිවරයා මුණ ගැහෙන්නේ ඒ අතහැර හැමෙන් පසුවයි. ලෝකෝත්තරත්වයට පත් වෙන්නේ ඒ අතහැර හැමෙන් පසුවයි. ලෞකික ලෝකය අතහැර හැමෙන් පසුවයි. ඉතින් අපි බලනවා මේ රට තුල ඉඳගෙනම මේක සාමකාමී කරන්න පුළුවන්ද කියලා බලන්න. බැ. මේ රට සාමකාමී කරන්න බෑ. මොකද හේතුව මේ රටේ ඉන්න සමස්ත මිනිස්සු ටික මෝඩයි. ඔක්කොම මෝඩයෝ නම් එතන ඉන්නේ. ඒ රට සාමකාමී කරන්න පුළුවන්ද? බෑ. දෙදෙනෙක්ගේ ප්‍රශ්නයක් නම් එක්කෙනෙක් ඥානවන්ත වුණොත් ඒක විසඳන්න පුළුවන්. දෙදෙනෙක් අතර ප්‍රශ්නයක් හටගත්ත දෙන්නම මෝඩයි නම් පස්සේ විසඳනවද? නෑ. දෙන්නම කෑගොස්සම් කරන එක වටේ පිටේ ගෙවල් වලට තමයි විසඳන්න සිද්ධ වෙන්නේ. ආන්න ඒ වගේ මේ ඉන්ද්‍රියන් හැම එකක්ම හරි මෝඩයි. දැන් ලෞකික ඥානය බුද්ධිය කියවකෝ ඒක හරිම මෝඩයි. ඒකනේ මේ සංස්කාර සැකසෙන විදිය මතක් කරනකොට අවිජ්ජාපච්චය සංඛාරා කියනකින් අදහස් වෙන්නේ මොකද? අවිද්‍යාව තරම් මහණෙනි ඝන අන්ධකාරයක් මෝඩකමක් අවිද්‍යාව තරම් බරපතල දෙයක් තව නැහැ කියන්නේ අවිජ්ජා පරමම් මල. ලෝකේ තියෙන ධර්මම මල කඩේ අරින්න බැරි මල කඩේ අවිද්‍යාව. එතකොට මෝඩකම තියෙනවා. ඉන්ද්‍රියන් සියල්ලම මෝඩයි. සිත මෝඩයි. අසකන නාසය දිව ශරීරය මනස මෝඩයි. ති මෝඩියෝ ටිකක් එකට රැස්වෙච්ච තැන නිර්වුල් භාවයක් නැහැ තියෙන්නේ රණ්ඩුවක්. ඉතින් ඒ නිසා මේ හදන්න බෑ. අපේ රටත් ඒ වගේ කිව්වට කමක් නැහැ. අපේ රටත් එහෙම තමයි. මේ රටේ මිනිස්සුන්ට පාලනය කරන්න බෑ. මේ රටේ කාටවත් තේරුමක් නැහැ මේ රට හදන්න ඕන ක්‍රමය පිළිබඳව. අවබෝධයක් නැහැ. මටත් නැහැ අත් වශයෙන්. මේ මොලේ පෑදෙනවා මේ රටෙන් එහාට ගියාම. දැන් ලෞකික ලෝකේ ගත්තත් එහෙම, ශරීර ලෝකේ ගත්තත් එහෙම, මේ ශරීර ලෝක ඇතුලේ මටත් තේරෙන්නේ කොහොමද ඒක ඇතුලේ ඉඳගෙන සාපකාමී වෙන්නේ කියලා. ඉන්ද්‍රියන් ඇතුලේ ඉඳගෙන සාමකාමී වෙන්න ක්‍රමයක් දන්නේ නැති නිසා මම තීරණය කරා ලෝකේ දාලා යන්න ඕන, එහෙම නැත්නම් රට තරලා යන්න ඕන කියලා. ඉතින් දැන් අවුරුදු 15ක් විතර වෙනවා රට අතහැරලා ගිහිල්ලා. ලංකාවේ හිටියත් රට අතහැරලා ජීවත් වෙන්න පුළුවන් නම් සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්. ඇත්තම ආගමත් අතහැරලා රටත් අතහැරලා මමත් අතහැරලා මගේ කියන දේත් අතහැරලා අපිට ලෝකයක් දකින්න පුළුවන් නම් එතන තමයි අපේ අර මුනි දර්ශනය පහළ වෙන්නේ. මුනි වත, මුනි සිත, මුනි ගත ඔක්කොම පහළ වෙන්නේ. ඒක නිකම්ම නිකන් නිහඬියාවක් නොනවගත් අවධාරණින් මතක තියාගන්න ඕන. අවබෝධාත්මක ස්වභාවික නිහඬ බව, නිහඬ කිරීමක් හෝ නිහඬ වීමක් හෝ එතන නැහැ. නිහඬ කිරීමක් හෝ නිහඬ වීමක් හෝ ක්‍රියාදාමයක් තුළින් එතන නැහැ. අවබෝධය තුළ සම්වරය. ඔබ ගින්දරට අත තබන්නේ නැත්තේ ඇයි? අවබෝධය තුල සංවරය නේද? හිතනවාද ගෑස් ලිප ඇතුලට අත දාගෙන ඉන්න ඕන කියලා? හිතෙන්නේ නැහැ. මෙහෙම හිතෙන්නේ නැත්තේ අවබෝධය තුල සංවරය. උණු වතුර උණු වෙලාද නැද්ද කියලා බලන්න ඉවරලා කේතලෙන් අතට වක් කරලා බලන්නේ නැහැ. ඇයි? අවබෝධය තුල සංවරය. මොකද දන්නව මේ ක්‍රමයෙන් මම පිච්චෙනවා කියලා. ඉන්ද්‍රයන් පිළිබඳව අවබෝධය හරියට ඇති කරගත්තහම එයා ගින්දර වගේ එක දකිනවා. අර උණු දිය වාගේ දකිනවා. ඊට පස්සේ අවබෝධය තුළ සංවරය ඇති කරගන්න. ඒ සිතට ඒ ඉන්ද්‍රයන් වලට බැසගෙන පවත්නා වූ ඥානයක් ගුණයක් එයා පවත්න්නේ නැහැ. එයින් එහා දර්ශනයක් කාය විඥානයේ කායේ පැවැත්ම ස්වභාවයන් එයාගේ ඒ විදිහට ගලාගෙන යනවා. එයාගේ දර්ශනය ඥානයේ ගුණය ඒ විශිෂ්ට මුනි ඥානයේ මුනි ගුණයෙන් පවතිනවා. දැන් මුනි ගුණයට කෑම ඕනේ නැහැනේ. මුනි ගුණයට කණ්ඩ ඕනේ නැහැ. එතකොට කණ්ඩ ඕන කාටද? ආහාර ගන්න ඕන කාටද? ශරීරයට. මුනිවරයා මේ බුදුවරයා පිණ්ඩපාතේ වඩින්නේ නැත. එතකොට දෙපයින් ඇවිදින්න ඕන කාටද? මුනිවරයාට දෙපයින් ඇවිදින්න අවශ්‍ය නැහැ. දෙපයින් ඇවිදින්න ඕන සතාට. ඔය සතා තමයි ඇවිදින්නේ. එතකොට ඒකනේ බුදු කෙනෙක් වඩින්නේ නැහැ කිව්වේ. බුදු කෙනෙක් දන් වල දන්නේ නැහැ. බුදු කෙනෙක් සැතපෙන්නේ නැහැ. බුදු කෙනෙක් වැඩේ ඉන්නේ නැහැ. බුදු කෙනෙක් උපදින්නේ නැහැ. බුදු කෙනෙක් මැරෙන්නේ නැහැ. ඒ මුනි ගුණය මහා මුනි ගුණයට පත් වීම නිසා ඔබටත් ඒ මුනි ගුණයට පත් වෙන්න පුළුවන්. ඒ මුනි ගුණය ඔබ සොයාගත යුතුයි. සොයාගන්නට අවශ්‍ය කරන පසුබිම වටපිටාව සියල්ල ඇති කරලා තියෙන ධර්මය අවබෝධය. ඒ සියල්ල එකට ගස්තණය කරලා සම්පින්දණය කරලා ගොනු කරලා ගන්න පුළුවන්. විශිෂ්ටයක් පමණක් මේක අවබෝධ කරගන්නවා. අනිත් ඔක්කොම අර සම්පින්දණය කරලා ගන්න බෑ. අමු අමුෙන් සරල වචනයක් දුන්නොත් හිත දිහා බලාගෙන ඉන්න, සිතුවිලි ගණන් කර කර ඉන්න, ඒවා ඉවත් කර කර ඉන්න ආදි වශයෙන් දේවල් කිව්වොත් ඔන්න ඒ වගේ පොඩි සරල ක්‍රියාදාමයකදීලා ඉන්න විශිෂ්ට ඥානයකටපත් වෙන්නේ. නමුත් සමස්ත දේශනාවන් හකුලවා දැන ගන්න පුළුවන්, දක ගන්න පුළුවන් කෙනෙකුට තමයි ධර්මය කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්නේ, අවබෝධ වෙන්නේ. දැන් ලෝකය සම්පූර්ණ ප්‍රතික්ෂේපිතයි. මොකක්ද එකම විසඳුම? ලෝකය හැර යාම. මේ ලෝකයේ ඇතුලේ, මේ රට ඇතුලේ යුද්ධ, ප්‍රශ්න, ගැටලු. ඇයි? සියලු දෙනාම මෝඩය නිසා. එකම විසඳුම රට හැර යාම. එහෙම නැත්නම් ලෝකය හැර යාම. ලෝකය හතහැර ගිය සිත්වලට කියනවා ලෝකෝත්තර සිත්. ලෝකෝත්තර සිත් තමයි ප්‍රගුණ කරන්නේ. ලෞකික සිත් නම් හොඳ නරක බලනෝ, ප්‍රභේදනය කරනෝ, කොටස් කරනෝ, පිළිකුල් කරනෝ, ප්‍රියමනාප වෙනෝ, ඒ වගේ දේවල් ටිකක් තමයි ලෞකික සිතේ පවතින්නේ. කල කිරෙනවා. ලෝකෝත්තර සිතේ මොකක්වත් නැහැ. ලෝකෝත්තර සිත් පුරුදු කරනවා. ලෝකෝත්තර සිත් පුරුදු කරන්න පුළුවන් ලෝකෝත්තර සිත අඳුනගත්ත කෙනාට, යථා අවබෝධය කරගත්ත කෙනාට. දැන් අපි ලෝකෝත්තර ගත්තහම තියෙනවා ලෝකෝත්තර සිත් අටක් තියෙනවානේ. අපි අභිධර්මයේ කියවද්දී ඉගෙන ගන්නවා ලෝකෝත්තර සිත් අටක් තියෙනවා. ඒ අටෙන් අපි ලෝකෝත්තර කුසල් සිත් හතරක් තියෙනවා, ලෝකෝත්තර ඵල සිත් හතරක් තියෙනවා. ලෝකෝත්තර සිත් අට අපි දන්නවා. නමුත් අපි මතක් කරගමු. සෝතාපට්ටි මාර්ග චිත්තයක් තියෙනවා. මේක හරියට අර ගංගා හතරකින් එතර වෙනවා වගේ, ඔරු හතරක් වගේ. සෝතාපට්ටි මාර්ග චිත්තයක් තියෙන, සකදාගාමී මග්ග චිත්ත තියෙන, අනාගාමී මග්ග චිත්තය තියෙන, අරිහත් මග්ග චිත්තය තියෙන. එතන හතරක් තියෙනවා. ඊට පස්සේ ලෝකෝත්තර ඵල සෙත් හතරක් තියෙනවා. සෝතාපට්ටි ඵල සිත තියෙනවා, සකදාගාමී ඵල සිත තියෙනවා, අනාගාමී ඵල සිත තියෙනවා, අරහත් ඵල සිත. අර එක්තරා තැනකට ওই මාර්ග චිත්තයකට වගේ කට්ටියට සමහර අය රැවටිලා ඒගොල්ලෝ හිතනවා මේ Nirodha පුරුදු කරනවා කියලා. නිකන් හොයාගෙන යන ගමනේ තාම ඉන්නේ, මාර්ග සිතේ ඉන්නේ. ඵලසිතකටවත් තාම පළවෙනි ඵලසිතටවත් ඇවිල්ලා නැතුව හිතනවා දැන් මම රහත්, මම දැන් රහත් බව මේ පුරුදු කරමින් ඉන්නේ. එහෙම කට්ටියක් ඉන්නවා. ඒව පුරුදු කරලා තමයි අපි රහත් වෙන්නේ කියලා. ඒ කියන්නේ පළවෙනි තැනටවත් ඇවිච්ච නැති කට්ටියක් කතා කරනවා අරිහත්යන් ගැන. ඒ අය එක සැරයක් අරිහත් කියලා කියනෝ නම් ඒ විදියට ඒගොල්ලෝ එහෙම කියනෝ නම් ඒ වගේ දහස් ගුණයක් මට අරිහත් කියලා කියන්න පුළුවන්. නමුත් මම ඒ කතාවක් මොකවත්ම නැතුව මිනිස්සුන්ගේ හිතට මේක දැනෙන විදියට කතා කරනවා. ලේබලේ ඕනේ නෑ මට එකක්වත්. මම එදා ඉඳලා ඔය ලේබල් එකක්වත් දාන්නේ නැහැ. මොකද්ද? මම එදා ඉඳලා කියන්නේ මම සෝවාන් නෙමෙයි, සකදාගාමිත් නෙමෙයි, අනාගාමිත් නෙමෙයි, අරිහතුත් නෙමෙයි, පුතජනත් නෙමෙයි කියලා නේ. ඒ කෙනෙක්ක් නෙමෙයි කියලා කතා කරන්නේ. දැන් ඔබ තේරුම් ගන්න පුළුවන් අය තේරුම් ගන්නවා, බැරි අය මොඩියන්ට ඔබ තේරෙන්නේ නැහැ. පද පරමයන්ට ඔබ තේරෙන්නේ නැහැ, බුද්ධිහීනයන්ට ඔබ තේරෙන්නේ නැහැ. ඔබ විශිෂ්ට ඥානයක් තියෙන මිනිස්සුන්ට පමණයි තේරෙන්නේ ඔබේ දිග පළල. ඔබ තියෙන වටිනාකම, ඔබ තියෙන යථාර්ථය, සත්‍ය. ඉතින් අර මෝඩයෝ බහුල වෙච්ච රටක ඉතින් මෝඩ විදියේ දහමක් තමයි හරි ජනප්‍රිය වෙන්නේ. ප්‍රකට වෙන්නේ මෝඩයන්ට මෝඩ අදාළ. හොඳයි, මේ ඉන්නේ සමාජයට මොකෝ ටොලේ මහත්තයාගේ හරි එහෙම නැත්නම් ඔය දාර්ශනික පුජ්‍යලේගේ විශිෂ්ට දාර්ශනිකයෙක්ගේ දහමක් කියා දෙන්න බෑ. නිකන් කවි පදවැල් කියා ඉන්න මෝඩයෝ ටිකක් ඉන්නේ. සදාකාලික UMP සදාකාලික පොදු පෙරමුණේ හරක් ටිකක් ඉන්නේ මේ රටේ. කමන්නෑ නේ එහෙම යුවන නේද? සාධාරණයි. බත් කන හරක් ඉන්නේ. දිගත් දන්නේ, පළලක් දන්නේ, පාංගෙඩිය හෙට 3:50ට දෙනවා කිව්වොත් ඡන්දෙ දෙන මොඩියෝ ඉන්නේ මේ රටේ. පෙට්‍රෝල් ටික අඩු කරනවා කිව්වොත්, ලාම්බු තෙල් බෝතලේ අඩු කරනවා කිව්වොත්, කොත්ත මල්ලි අඩු කරනවා කිව්වොත් දෙන ඡන්දෙ දෙන මිනිස්සු ඉන්න රටක අපි ජීවත් වෙන්නේ. ඒකයි අපි කිව්වේ මේ රට අතහැරලා යන එක හොඳයි කියලා කිව්වේ කෙනෙකුට. රටක් වශයෙන් උත් අතහැරලා යන එක හොඳයි. පුජ්‍යලයේ හැටියට පුජ්‍යලත්වයේ අතහැරලා යන එකත් හොඳයි. ඒකේ තරම් වටිනවා. ඒ දෙක නොකියම බෑ. මොකද හේතුව මේ මිනිස්සුන්ට මේ මොලේ මදිකමට මම විශ්වාස කරනවා. මේ රටේ මිනිස්සුන්ගේ ශරීර වර්ධනය පාලනය වෙන්නත්, මොලේ වර්ධනය පාලනය වෙන්නත් එන්නත් ගන්නවා කියලා මම එදා ඉඳලා කියනවා. ඒක මම තොරතුරු වශයෙන්ම දැනගෙන යම් ප්‍රමාණයක ඉඟියක් අරගෙන මේ වෙනකොට තියෙනවා. මේ රටට එක එන්නතක් එනවා. ඒ එන්නත ඒ රටින්ම වෙන් කළා එන්නේ පල්ලිවලට. මේ එන්නත පල්ලිවලදි දෙන්න ඒ ආගමේ අයට බෞද්ධ පන්සල්වල ඒ මේ කට්ටියට ඒ රටවල් වල ඉඳලා අනිකුත් අයට වෙනම එන්නත් ටික එවන්නේ. එතකොට මේ එකම රටක මිනිස්සුන්ට ඒ රටේ ඉඳලම වෙන් කරලා එහෙම එන්නතක් එන්නේ අය. පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලන්න. මං ඇහුවා මේ එන්නත එන්නේ මෙහෙදිද වෙන් කරන්නේ ඒ රටේ ඉඳලද වෙන් කරන්න? ඖෂධ පරීක්ෂණ ආයතනයේ තියෙනවනේ. හම්දුරනේ ඒ රටේ ඉඳලම එන්නේ පල්ලි වලට වෙනම, අනිත් පැයට වෙනම එන්නේ කිව්වා. මං කිව්වා ඔන්න ඕක ඇතුලේ තියෙනවා මොලේ විනාශ කරන සහ මොලේ වඩන එන්නත කියලා. මම ඉතාම පැහැදිලිව මතක් කරා. ඕක මං ඉංග්‍රීසියෙන් මුලදි කිව්වේ. නැත්තම් මේ මහා නීල මහා යෝධයෝ බිහි වෙච්ච අරිත්ත මහරහතන් වහන්සේලා වැනි මහ යුග පුරුෂෝ බිහි වෙච්ච අනුරාධපුරණර යුගයේ වගේ යුගයන් බිහි කරපු මහා සද්ධාන්ත මිනිස්සු හිටපු ලෝකෙ මේ කුරුමිට්ටෝ වගේ මිනිස්සු ඇයි දැන්? දැන් ඉන්න කොල්ලන්ගේ පස්සන්නේ කලිසම බිමට හැලෙනවනේ. බෙල්ට් එක ගැට ගැහුවක් තියෙන්නේ. ඇයි ඒ? හේතුව ඔන්න ඕවා. චීනය ගහගන්නේ වෙන රටක දෙන ඉන්නතක්. ජපානෙ ගහගන්නේ වෙන රටක් දෙන ඉන්නතක්. ඒ රටේ ඒ ඖෂධය ඒගොල්ලෝ පරීක්ෂණ කරලා ඒ රටට අවශ්‍ය දේ ගන්න. අපි වගේ 3 4 ලෝකවලට වැරෙන දුප්පත් කාලකන්නේ ඉන්න රටවල් වලට ওই කොහෙන් හරි දෙන පුණු ගොඩක් සෞඛ්‍ය අමාත්‍යට ලක්ෂ 50ක් දීලා ගහපම් මේක කිව්වොත් එහෙම ඔක්කොටම පිසු වැටෙන් හරි ගහනවා. එක දවසේ ගහපම් කිව්වොත් එක දවසේ ගහනවා. බලහත්කාරයෙන් ගස්වනවා. මොකද්ද කියන්නේ? ඔය මොකක් හරි රොබෙල්ලා හරි ගොළුබෙල්ලා හරි අඳබෙල්ලා හරි කැෂ් බෑවා කියලා හරි ගහනවා. මන්නම් ගහගන්නේ නැහැ. දැන් පොඩි කාලේ හරි ගහපු දෙක තුනින්ද මෙහෙම හරි සෞත්තු වෙලා ඔළුව වේරිලා තියෙනවා. නැත්තම් දන්න කාලේ ඉඳන් ගහන්නේ නැහැ. ඔය දෙන්නගේ ඒ වගේ නල්ල ගෙවුවට ගහන්නේ. විශේෂයෙන් ඔය එක දවසෙම ගහන්නේ ඒවා ගහන්නේ නැහැ. ඒ දෙයියනේ මුළු රටම පිස්සු වැටුනොත් එහෙම එකෙක් හරි ඉන්න බෑ බේට් කරන්න. ඒව කල්පනා කරලා ගහගන්නේ නැහැ. මොකද හේතුව ඒක ගැන වාර්තා කරන්න හරි කෙනෙක් ඉන්නේ නැහැ. ඉතින් ඒ වගේ රටක් ඉතින් මං අහනවා ඇයි එහෙම කරන්නේ මෝඩ වැඩ කියලා. එයා තමයි වැඩ. අනිවාර්යෙන් දැන් ඔය සමහර රටවල් වලට යනෝ, ඒ රටවල් වලට යනකොටම සෞදි අරාබියේ වගේ ගහන වෙන්න නැතා. ගැව්වාම මොලේ නරක් වෙච්ච මිනිස්සු. එහෙම නැත්තම් අර මේ නිකම් අර රොබෝ යන්ත්‍ර වගේ වැඩ කරන ගෙවල් වල මිනිස්සෙක්. නිකන් අර කිව්වහම පාලනය කරගන්න පුළුවන් මිනිස්සෙක් නිර්මාණය වෙනවා. ඉතින් හරි භයානක ලෝකයක සත්‍යයක තියෙන්නේ. අපි රට නෙමෙයි ලෝකෙම අතහැරලා යන එක තමයි හොඳ. ලෝකෙම අතහැරලා යන එක තමයි හොඳ. ඔය තියෙන ලෙඩ රෝගවලට අපි නිකම් බොරුවට කිව්වට ව්‍යායාමේ නැහැ, පැණි රස කන වැඩි, අරකයි මේකයි කිව්වට නැහැ. මේ සියල්ලම උපාය මාර්ගික මේ රටේ මිනිස්සුන්ව ලෙඩ කරන වැඩපිළිවෙළවල් යථාර්ථවල් ක්‍රියාත්මක වෙලා තමයි ඒ හැම දෙයක්ම පවතින්නේ. හැම දෙයක්ම තියෙන්නේ එතන. දැන් කිසි උපාය මාර්ගික වැඩපිළිවෙළක ක්‍රමවේදයක අතුරු ප්‍රතිඵලයක්. ඒකයි තියෙන තත්ත්වය. වකුගඩු රෝගීන් වේවා, ඔය බ්ලඩ් සුගර් වේවා, ඔය හැම දෙයක්ම එහෙමයි. වැඩි දෙයක් ඕන පාම් පිටි හරහා එකක් එව්වහම ඇතිනේ. මොනෝ දෙවන්න බැරි පාම් පිටිත් එක්ක. ඕන එකක් නරක් වෙන්න ගුණ වෙන්න එවන්න පුළුවන් ඒ රටට. ඒ අයට. ඔබ මෙහෙ දන්නව ඒ පරීක්ෂා කරගන්න? දන්නේ නැහැ. ඉතින් ඕක තමයි ලෝකය. ඉතින් කමන්නේ ඒ ටිකත් අපි කතා කරා. මිනිස්සුන්ගේ මොලේ නැති කියන්නේ කතා කරේ. ඒ මෙහෙම හරි අල්ලලා ඉන්නේ ඒ මිනිහා. ඒත් පුදුම වෙනවා මෙච්චර ගහලා මෙච්චර විස බීජ කවලත් මුන්ට මුන් තාම කෙලින් ඉන්නවා. ඒකට හේතුව මේ රටේ යම් කිසි තියෙන අර කොස් ටිකේ අල ටිකේ මේ තියෙන මුං ඇට ටිකේ තියෙන හයිය. ඒකෙන් තාම කෙලින් ඉන්නවා කොහොම හරි මිනිස්සු ඉන්නවා. මාර්ග චිත්තය. මාර්ග සිතෙහි තියෙන්නේ විදර්ශනාව. ඵල සිතෙහි තියෙන්නේ ඒ අදාළ ඵල සමාපත්තිය. හැම විටම තියෙනවා මාර්ග සිතේදී තියෙනවා විදර්ශනාව, ඵල සිතේදී තියෙනවා ඵල සමාපත්තිය. දැන් සෝවාන් මාර්ගඵලය ලැබූ කෙනාට ඒ ඵල සමාපත්තිය තියෙනවා. සකදාගාමී මාර්ගඵලය ලැබුව කෙනාට ඒ ඵල සමාපත්තිය. අනාගාමී මාර්ගඵලය ලැබුව කෙනාට ඒ ඵල සමාපත්තිය. අරියත් මාර්ගඵලය ලැබුව කෙනාට ඒ නිරෝධ සමාපත්තිය කියන එක තියෙනවා. නිරෝධ සමාපත්තිය ඉන්න බෑ දෝහන් නැච්ච කෙනාට. නැදෙන්නේ. සෝහන් නැච්ච කෙනාට නිරෝධ සමාපත්තිය ඉන්න බෑ. මේ මම රහක් කරන්නම් කියන කට්ටිය ඉන්නවා. එහෙම ගත්තේ ඒ අංකටුසුන්ට එහෙම අහුවෙන්න බෑ. අම්දුරනේ මේ වහන්සේ රහත් මේ රටේ මිනිස්සුන්ට එච්චරයි. හරි හරියට පද බරමයි. නිකන් කවුරු හරි ඉන්න පාරේ ඉන්න මිනිස්සෙක් වුණත් මාත්‍යාව යා මං සති දෙකෙන් රහත් කරන්නම් කිව්වොත් ඌ පස්සේ යනවා. දැන් මත් දවසක් ඇවිල්ලා මිනිස්සෙක් කියනවා මන්තරයක්. මොකද ඉතින් මේ මන්තරේ හත් දවසක් කියවීමෙන් කෝටිපතියෙක් වෙන්න පුළුවන් කිව්වා. මං අහුව කවුද කිව්වේ? අපේ ගෙදර පල්ලෙහා මිනිස්සෙක් කිව්වා. මං අහුව ඒ මිනිස්සයා කෝටිපතියෙක්ද කියලා. කියපු එක නෑ. නෑ ලොමිනියා කුලියටලු ඉන්නේ. ඉතින් මං කෝ යකෝ පේන්නේ නැත. ඒක මේ විදියට කෝටිපතිය වෙන්න පුළුවන් නම් ඈ මේ සම්මාන්තර මේක දෙයිද අනිත් එක? ඈ තව තවත් කියලා සති ගාණක් කියලා කෝටි කෝටි 10ක් විතර වැඩි කර ගන්නවනේ මේ මිනිස්සේ කියලා. ඉතින් ඔන්න ඔය වගේ ආම ප්‍රාථමික බුද්ධිය තියෙන ප්‍රාථමික ඥාන තියෙන තැනක බණ නොකිය නිහඬව ඉන්න එක හොඳයි කියලා තමයි හිතලා තියෙන්නේ. නමුත් අර කොයි බහරි ලෝකයක ඉන්න දුර්ලභ මිනිස්සෙකුට මේ මොලේ අවදි වෙන කෙනෙකුට මේක කියලා දෙන්න ඕන නිසා කියනවා. මෙතනත් ඉන්න අයගෙන් කී දෙනෙක් මේක අවදි කරගන්නේද නැද්ද මම දන්නේ නැහැ. මේගොල්ලොත් නිකන් අර ලොක් වෙලා වගේ අහගෙන ඉන්නවා. එන ලොක් එක ඇරෙන්නෙම නැහැ. හැමදාම අර ඉබ්බගෙන ලොක් එක පිටින් ගෙනල්ලා ඒ ලොක්කේකේම දියන් ඉන්නවා. ওই ලොක්කේක නිදහස් කරපියකෝ. අතහරලා දාපියකෝ. ඈ ලොක්කේක අරගන්න බෑ. තමාගේ මනස තමන් ලොක් කරගෙන ඉන්නේ. මේක වෙනස් කරන්න බෑ. ආනන්දහාමුදුරන්ට නෙවෙයි මම බුදුහාමුදුරන්ට ආවත් මගේ ලොක් එක අරින්නේ නෑ. එතන නේද ඉන්නේ. ඒක නිසා මේ ලොක් එක ඔබම ලොක් කරගෙන ඉන්නවා නම් ඒකට කරන්න දෙයක් නැහැ. ඔබේ ලොක් එක ඔබ අරින්න උත්සාහ කරන කෙනෙක් නම් ඒකට උපකාරයක් මිස මට ඔයගොල්ලන්ගේ මනසේ ලොක් එක අරින්න බෑ. මේක හැමදාම කියන ඔබ ලොක් එක අරින්න සූදානම් වෙන්න ඕන. මොකද්ද මං කියන්නේ කියලා බලාගෙන ඉන්න එපා. ඔබේ ලොක් එක අරගැනීම සඳහා මගේ වචන වලින් කුමක්ද ගන්න පුළුවන් කියලා උත්සාහ කරලා බලන්න. මං කියන්නේ මොකද්ද කියන එක තේරුම් අරගෙන සරලවම ඉවර වෙන්න ඕනේ ඉස්සෙල්ලා. මේ ලෝකෙ වැඩක් නැහැ කියන එකනේ මේ හාමුදුරුවෝ කියන්නේ කියලා සරලව තේරුම් ගන්නකෝ. ඊට පස්සේ මේ ලෝකෙන් හරියට නිදහස් වෙන්න ඕන. ඒ වචන වලින් මට කොයි විදියටද මේක ගන්න පුළුවන් කියලා ඒවලා හරියට යතුරු කපා ගන්න ඕන ලොක් එක හරියට. දැන් ඔයගොල්ලන්ගේ ලොක් එකේ යතුරු නැති වෙලා තියෙන ඉබ්බ තියෙනවා යතුරු නැහැ. දැන් මේ යතුරු කපා ගන්න උපදෙස් දෙනවා. ඒ උපදෙස් ඕනනේ. දැන් වාහනේ ගුණ සමාරතන් වල ගිහලා කොයි යතුර නැති වෙනවෝ එහෙම නැත්නම් යතුර ඇතුළේදී ලොක් වෙනවෝ මොනවා හරි වුණාට පස්සේ අපි දන්න කියන කෙනෙක්ගේ උපදෙස් ගන්නවා මේ ලොක් එක අරගන්න. මොනවා හරි ක්‍රමවේද තියෙනවා බලන්න. ඒ වගේ තමයි ඔබේ මේ නැති වෙච්ච මේ ලොක් වෙච්ච මනසෙහි ලොක් එක අරගන්න මේ යතුර හරියට භාවිතා කරන්න. මනස තුල මේක වෙලා වෙලා තියෙන මේ මේ සමාජයේ බුදුදහමේ කියලා කට්ටියක් මුලා කරනවා. ඒ මුලා කරන එකෙන් ඒ මුලාවෙන් බේරගන්න ඊළඟට හරි අමාරුයි. මොකද ඒකත් බුද්ධාගමේ කියලා හම්බෙන්නේ මේකත් බුද්ධාගමේ කියලා හම්බෙන්නේ. එතකොට බුද්ධාගමේ කියලා හම්බ වෙන්නේ නැති එකක් මට කියන්න බලන්න. සමත භාවනා හම්බ වෙන්නේ බුද්ධාගමේ කියලා. විදර්ශනා භාවනා හම්බ වෙන්නේ බුද්ධාගමේ කියලා. ශූන්‍ය භාවනා හම්බ වෙන්නේ බුද්ධාගමේ කියලා. ඈ පිළිකුල් භාවනාවල් හම්බ වෙන්නේ බුද්ධාගමේ කියලා. දෙවියෝ ගැන භාවනාව හම්බ වෙන්නේ බුද්ධාගමේ කියලා. බ්‍රහ්මය ගැන භාවනා හම්බ වෙන්නේ බුද්ධාගමේ කියලා. ඉතින් කොහේ මොන මොන භාවනාවද බුද්ධාගම ඇතුළේ නැත්තේ කියන්න බලන්න. මේ වෙනකොට දැම්මා ඒ කොහොම දාලා ඔක්කොම. ඉතින් දැන් මිනිස්සුන්ට මොකද්ද මේ බුදුහාමුදුරුවන්ගේ භාවනාව මොකද්ද කියලා දැන් හොයාගන්න බෑ. පටලැවිලා ඉන්නේ. බුදුහාමුදුරන්ගේ ගමම් මග ලෝකෝත්තර, බුදුහාමුදුරන්ගේ ඵලය ලෝකෝත්තර. ලෝකයේ ගැන කතාවක් නෑ. ලෝකයේ කිරී ගැන කිසිම වර්ණාවක් නෑ. සංසාරය ගැන වර්ණාවක් නෑ. සංසාරේ නිදහස් වෙන්න කියලා උත්සාහ කරන සංසාරයක් නැති බව තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක තමයි සංසාරයෙන් නිදහස් වීම කියලා කියන්නේ. ඒක තේරුම් ගත්තේ නැති අයට සංසාරයක් තියෙනවා. සංසාරයක් නැති බව තේරුම් ගත්තොත් සංසාරයක් නැහැ. සංසාරයක් තියෙනවායි කියලා ඒ තුල ආසත් වෙච්ච කෙනාට සංසාරයක් තියෙනවා. දැන් උදාහරණයක් තව එකක් ඔක කියන්නකෝ. ඔළුව පැටලෙනවනේ. නිරුංගුවේ වතුර තියෙනවායි කියලා රැවටුනොත් එයාට වතුර තියෙනවා. පින්නතුන්න කියන්න මමම රැවටිලා තියෙනවා නිරුංගුවකට. එක තැනක් ආවුණා විශාල වතුර කඳක් පාර හරහා යනවා. මේ විශාල වතුර ලයින් එකක් කැඩිලා ඉතින් මම යනවා මේ බලන්න මේ මිනිස්සු විශාල ජලකඳක් මේ යනවා ඇලක් වගේ ඇලක් වගේ විශාල ජලකඳක් මේ පාර හරහා විශාල වතුර බටයක් ඇදිලා මේ අපරාධ නේද මේ මිනිස්සු හදන්න ඕන දැන් දවස් දෙකක් මම දැක්ක මේක කියලා මම කී කියා ගිහිල්ලා එක තැනක තව වතුර පාරක් ගලාගෙන යනවා වගේ පේනවා වාහනේ නතර කරලා තිබ්බේ මම රගෝන්න හැටික බලන්න අර අතනත් බටයක් ඇදිලා අතනත් වතුර ගලාගෙන යනවා විශාල මේ මිනිස්සු මේව හදන්නේ නැණි කියලා එතෙන්ද ගිහිල්ලා බලනකොට ඇත්තෙන්ම බටයක් කැඩිලා තිබුණේ නැහැ. මොකද්ද තිබුණේ? අර පාර හරහා දැවැන්ත මිරිඟුව හරියට ඒ අර වලක් වගේ නිකන් ආරක් වගේ තියෙන ස්වභාවයෙන් පාරේ හරියටම මේ ජලය ගලාගෙන යන සේම ඒ ආර ඇතුලේ නිකන් ගලාගෙන යනවා වගේ දිගටම පෙවුනා. එතකම් මම හිතනවා මේ වතුර තමයි මේ පයිප් එකක් කැඩලා මේ ගලාගෙන යන්නේ. ඉතින් මං කෝ ආදී මම රැවටිච්ච එකේ මුවා කොහොම රැවටෙන්නද කියලා. එහෙමනම් මේ රැවටිච්ච කෙනාට ඒ ආවේගයත් එක්ක මානසික ශක්තියන් තිබුණද නැද්ද? තිබුණා. අපි ළඟ තියෙන ශක්තිය ගොඩක් නැහැ. තියෙන සරලව ඉගෙන ගන්න ලෝභ ශක්තිය, ද්වේෂ ශක්තිය, මෝහ ශක්තිය තියෙන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල ශක්තිය තුන තමයි තියෙන්නේ. ඉතින් ඕක තමයි බෙදෙන්නේ අනේකාකාර විදියට. මේකට රැවටෙනවා. දැන් මේකට නැහැ කියලා එක දැක්ක ගමන් ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන් මෙයාට එතන ඉඳලා එතන වතුර තියනවාද? එතන වතුර ඉඳලා නැහැ. එතන ඉඳලා යාට වතුර නැහැ. එතකම් වතුර තිබුණා. ප්‍රත්‍යක්ෂ වෙන දුරු එතකම් එතන වතුර තිබුණා. ප්‍රත්‍යක්ෂ වුණාම වතුර නැහැ. සංසාරයේ කියන එක පැටලිලා ඉන්නකම් එයාට සංසාරේ තියෙනවා. සංසාරයෙන් පැටලි නිදහස් වෙච්ච ගමන් සංසාරේ නැහැ. ඒකින් අහන්න පුළුවන් කෙනෙක් ඒකට සංසාරේ නැහැ කියලා පිළිගත්තාම සංසාරේ නැද්ද කියලා. නෑ එහෙම වෙන්නේ නැහැ. සංසාරේ නැහැ කියලා මේක මමෙක් නැහැ කියලා පිළිගත්තාම මමෙක් නැති වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඇයි හේතුව? තමන්ගේ ගැඹුරු මනසේ මමත්වයක් තීද්දි මමෙක් නැහැ කියලා පිළිගත්තට වැඩක් වෙන්නේ නෑ. යදා පඤ්ඤාය පස්සතේ ගැඹුරු මනසින් ගැඹුරු සිතෙන් ඒක අපි කියනවා ලේයට මස්නහර වලින්ම ඒක දකින්න ඕන, ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන කියලා කියනවා. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන යථා භූත ඥාන දර්ශනය කියලා ඒකට කියන්නේ. ආත්මීය පරිවර්තනයක් කියන වචනය ඔකට ගේන්න පුළුවන්. මොකද්ද කියන්නේ? යථා භූත ඥාන දර්ශනය. ඊට පස්සේ ආද සැකයක් නැති වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. දැන් පින්නතුන්ට උනත් යම් යම් දේවල් පිළිබඳව සැකය, පීඩනය, ආරව මේවා ඇවිල්ලා ඇති. ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ අර සම්පූර්ණේ මනසේ පීඩනය නැතුව ගිහිල්ලා මානසික සාහනයටපත් වෙනවා. එතකොට මේක මමෙක් ඉන්නවයි කියන, පුජ්‍යලයක් ඉන්නවයි කියන සංඥාව නිසා හටගත්ත පීඩනය ඔබ ළඟ තියෙනවා. තේරෙනවද? මමෙක් ඉන්නවයි, පුජ්‍යලයක් ඉන්නවයි, කෙනෙක් ඉන්නවයි කියලා පීඩනය මත ඇති කරගත්ත ඒ ශක්තිය මත තියෙන පීඩන ධාරාව තමයි ඔය තියෙන්නේ. ඒක අවබෝධ කරගත්තට පස්සේ ආ දැනගන්නවා මිරිඟුව තුල ජලය නැහැ වගේම මම තුල මමෙක් නැහැ. මමෙක් කියලා කෙනෙක් හැදුවා මම. එතකොට මමෙක් හැදුනා. දැන් කොලාතු වෙන තැන් වල තියෙද්දී එතන පඹයක් නැහැ. නමුත් අපිට හදන්න පුළුවන් ඒ කොලාතු ටික ඔක්කොම එකතු කරලා මුට්ටියක් ඔළුවට දාලා අත් දෙක අදලා ඇඳුමක් අඳලා පබේක් හදන්න පුළුවන්ද බැරිද? හදන්න පුළුවන්. එතකොට නමුත් ඒව වෙන් වුණාට පස්සේ පබේක් ඉන්නවද? පබේක් නැහැ. ඒ වගේම මේ යථාභූත ඥාන දර්ශනයෙන් අවිද්‍යාව දුරු කරලා විද්‍යාවෙන් දකිනවා. සතර මහා භූතයන්ට මේක දිය වෙලා ගියාට පස්සේ බාහිරෙන් ගත්ත අරමුණු වලට ඒවා අයිති වුණාට පස්සේ මෙතන සතිපුජ්‍යලයේ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. ඉතින් මේක අවබෝධ වෙච්ච කෙනාට ඒක සාධාරණයි, ඒ විදිහට පේනවා. නමුත් මේ අනවබෝධයේ මිනිස්සයා මේකම පිළිගන්න ගියොත් අනේ මේ මිනිස්සෙක් නෑ, නිකම් බොරුවක්, මේ සතර මහා භූතයන්ට මේක දිය වෙලා යනවා. ඊට පස්සේ දෙවියන් සමග එක් වෙනවා, එහෙම නැත්නම් ස්වභාව ධර්මයේ සමග අපි එක් වෙනවයි කියලා හිතුවට වැඩක් නෑ. මොකද හේතුව අර පෙරේත චිත්තය වැඩිලා තියෙනවා නම් පෙරේතෙක් වෙනවා. හෑ, යක්ෂසිත වැඩිලා තියෙනවා නම් යක්ෂෙක් වෙනවා. පාපසිත වැඩිලා තියෙනවා නම් එයා නිර්ගාමී වෙනවා. දේවසිත වැඩිලා තියෙනවා නම් දෙවියෙක් වෙනවා. බ්‍රහ්මසිත වැඩිලා තියෙනවා නම් බ්‍රහ්මයෙක් වෙනවා. 31 කලයට සුදුසු ධනක් වැඩිලා දෙමුනොත් හිත සික්ක 31 කලයකට යනවා. අසඤ්ඤ තල වලට තිටියොත් එම අසඤ්ඤ තලයක යනවා. සංඥා නිරෝධයක් වෙලා දෙමුනොත් කිසිම ධනක් අල්ලන්න විදියක් නැහැ. මොකද හේතුව එයාගේ සංඥාව තුළ පවත්නන්නට කරන්න කියනට දකින්නට මොකවත් නැහැ. ඒක එයා ස්වභාවික සැනටපත් වෙනවා නිසා. අපට තියෙන්නේ මේ தත්වය ඇති කරගන්න සියල්ල අතහරින්න. ටික ටික අතහරින්නත් නෙමෙයි, කොටසක් අතහරින්නත් නෙමෙයි, සියල්ල අතහැරීම කියන එක තේරුම් ගන්න ඕන. ටික ටික අතහැරලා අතහරින්න බෑ. එකවරම ඔබ තේරුම් කරගන්න ඕන මොකක්ද සියල්ල අතහැරීම. සියල්ල අතහැරියොත් මම ඉතුරු වෙන්නේ නැත. සියල්ල අතහැරියොත් එයා අතහැරීම කියන එකත් අතහරිනවාමයි. අතහැරීම පස්සේ නෙමෙයි අතහරින්නේ. සියල්ල අතහරින තැනමයි මේ මොහොතමයි අතහැරීමත් අතහරින්නේ. ඔය ඥාන දර්ශනය නුවණින් පාද ගන්න බැරි කෙනෙකුට සත්‍ය අවබෝධ කර ගන්න අමාරුයි. එහෙම නැත්නම් එයා කොටසක් අතහැර අතහැර පුරුදු කරනවා. ටිකක් අතහැර අතහැර පුරුදු කරනවා. හොඳයි, ටිකක් අතහැරියාම ඒ ප්‍රමාණයට එයාට සැහැල්ලුවක් තියෙනවා. සම්පූර්ණයෙන් අතහැරියාම ඒ ප්‍රමාණයට සැහැල්ලුවක් තියෙනවා. සියල්ල අතහරින්නේ කෙසේද? ක්‍රියාවක් නැත. සියල්ල අතහරින්නේ කොහාටද? තැනක් නැත. සියල්ල අතහරින්නේ කා වෙනුවෙන්ද? කිසිවෙකු වෙනුවෙන් නැහැ. සියල්ල අතහරින්නේ කුමන අපේක්ෂාවකින්ද? කිසිම අපේක්ෂාවකින් නොවේ. සියල්ල අතහරින්නේ ඇයි? හේතුවක් නැත. ඒ දාන් දෙනකොටත් කියන්නේ අනග්‍රහිත චිත්තෝ දානන්දේති කියලා. ග්‍රහණයක් නැතුව අතහරින්න කියනවා. මේකත් එහෙමයි. හේතුවක් ගන්න නැතුව, ග්‍රහණයක් නැතුව අතහැරීම. දැන් ඔබට තේරෙනවා නේද ඔබේ මොලේ නොතිබිච්ච කොටසක් හාමුදුරුවෝ මේ කියන්නේ කියලා? ඒ නිසා නේ තේරෙනවා පොඩ්ඩක් අඩු ගතියක් තියෙන්නේ. මොකද මොලේ ඇතුලේ මේක තිබ්බේ නෑ. ඒ නිසා බුබ්බේ අනනොසුතේසු ධම්මේසු අනුපිලිබඳව අඬුපිලිබඳව කියපු කතාවක් නෙමෙයි, පෙර නොයසු දෙයක් කියන්නේ. මේ ආර්ය ශ්‍රාවකයාගේ වැඩීම මොන වගේද කියලා උදාහරණයකින් කියන්නම්. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ ආර්ය මාර්ගයේ වැඩීම, මාර්ගඵලලාභීගේ වැඩීම, රහතන් වහන්සේගේ වැඩීම හරියට මොන වගේද කියලා කිව්වොත් ගහක් වැඩීම වාගේ. හැබැයි ඔබ ගහ වැඩෙන විදිය දැක්කට ඒක අවබෝධ කරන්න බෑ. ඔබ ගහ බවට පරිවර්තනය විය යුතුයි. ඔබ විසින් ගහ වැඩෙන විදිය දකින්න එකක් ගහ ලොකු වෙන එක නේ දකින්නේ. එහෙම නෙමෙයි, ඔබ විසින් ගස බවට පරිවර්තනය විය යුතුයි. ඔබ ගස බවට පරිවර්තනය වුණු තැන ඔබට ගහක් වැඩෙන ආකාරයට ඒ වැඩීම හසු වෙනවා. ගහක් වැඩෙන්නේ කෙසේද? වැඩීමක් තියෙනවා. නමුත් පුජ්‍යලත්වයකින් වැඩීමක් ඒක නෑ. වැඩීමක් තියෙනවා. හේතුඵලයන් බලාපොරොත්තු වී වැඩීමක් ඒක නෑ. දැන් මේ ලෝකේ පවතින හැම දෙයක්ම හේතුඵලනේ. ලෝකෝත්තර වැඩෙන හැම තැනකම තියෙන හේතුඵල නිරෝධය. ලෝකෝත්තර වැඩෙන හැම ශක්තියකම පවතින්නේ හේතුඵල නිරෝධය. හේතුඵල නිරෝධය පවතින්නේ ලෝකීය මට්ටමේ හැම දෙයක්ම හේතුඵල. හේතුඵලවල වැඩිල වැඩක් නැහැ. හේතුඵල නිරෝධය වෙන්න ඕන. දහමින් ධර්මයේ ගුණය හඳුනාගත්තේ නැති වුණොත් ඒ මාර්ගඵල චිත්තේවත් පරිසිත් චිත්තේවත් අවදි වෙන්නේ නැහැ. විදර්ශනාවක් නැති කෙනෙකුට සාසන ධර්මයේ අධිගමයක් නැත. විදර්ශනාවක් තියෙන කෙනෙකුට තමයි හරියට මාර්ග චිත්තය හම් වෙන්නේ, ඵල චිත්තය හම් වෙන්නේ. විදර්ශනාවකින් අවදිය තමයි හරියට තමන්ගේ මනස පිහිටවා ගන්නා වූ ආකාරය තමයි ධර්මයේ තියෙන්නේ. හරියට පිහිටවා ගන්නවා කියන්නේ හරියට ධර්මයට අනුගතව පිහිටවා ගන්නවා කියන එක. ධර්මයට අනුගතව පිහිටවා ගන්නා කියලා කියන්නේ ලෝකෝත්තරව සිත පිහිටවා ගන්නවා කියන එක. ලෝකීයව නෙමෙයි. ලෝකෝත්තරව හරියට සිත පිහිටුවා ගත්තා කියලා කියන්නේ රූප නිරෝධයේ සිත පිහිටියා. ඒ කියන්නේ රූප නැහැ. ශබ්ද නිරෝධයි, ශබ්ද නැහැ. ගන්ධ නිරෝධයි, ගන්ධ නැහැ. රස නිරෝධයි, රස නැහැ. ස්පර්ශ නිරෝධයි, ස්පර්ශ නැහැ. සිත නිරෝධයි. සිතුවිලි මම මගේ ආත්මය වශයෙන් එහි සම්බන්ධයක් නැහැ. මේ නිරෝධ සංඥාවට, මේ නිරෝධ සිතට හැකියාව තියෙනවා. ඒ මුනි සිතට හැකියාව තියෙනවා සංස්කාර ලෝකයේ මකා ගන්න. ඒ මුනි සිතට ඇරෙන්න වෙන වෙන දෙයකට ඒක කරන්න බෑ. දැන් අපි යමක් ලියලා ගොඩක් හිතින් තියෙනවා නේද, වැරදිලා හරි මොනවා හරි තියෙනවා. අපි තෝරගන්නවා මේක මකන්න ඕන කියලා, මකන කෑල්ලක් ගන්නවා. ඒ මකන කෑල සිත මකන කෑල තමයි මේ නිරෝධ සිත. ශූන්‍ය සිත නම් නෙමෙයි, හොඳයි වරදවා ගන්න එපා. හිතන් නැතුව ඉන්න එක නෙමෙයි, වරදවා ගන්න එපා. එහෙම වුණොත් එයා ඒක කරන්න කියලා තව දෙයක් කළාම ඒක මත තවත් එකක් ඇතිවෙනවා. දැන් නොදන්න කමට එහෙම කරනවානේ. දැන් අපේ ඔය කවුද කෙනෙක් මේ ටීවී එකේ තිරේ තිබුණු පුංචි රොඩු දූවිලි වගේ අතිබිලක් ගත්තා. යා ප්‍රශ්න එකක් ගැහුවා ටීවී තිරේට ජරජරස් ගාලා LED ක්‍රමයට තියෙන ටීවී එක මුළු ටීවී එකම අරගෙන අර යා ප්‍රශ්න එකට පිච්චිලා ගියා. එහෙම නැත්නම් ඔය පොලිෂ් කරපු කුටු එහෙම තියෙනවා ගහලා බලන්න යා ප්‍රශ්න එක ගාපු ගමන් ඩොට් 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 ඔක්කොම අර පොලිෂ් එක පිච්චිලා සම්පූර්ණම හිටිනවා. එතකොට අපි අපේ මනස ක්ලීන් කරන්න ගියලා වැරදි ලික්විඩ් එකක් තෝරගන්නවා වගේ තමයි වැරදි ප්‍රතිපදාවක් තෝරගන්නේ. එස අතිශය විදර්ශනා ප්‍රඥාවෙන් හරියටම ධම්මානුගතව ධම්මානුධම්ම ප්‍රතිපත්තිව හරි දේ හරියට යොදා ගන්න ඕන. හොඳ සිහියේ, හොඳ ප්‍රඥාවේ, හොඳ අවබෝධයේ. නැකන් සංකීර්ණ කාරණයක් අපි බාර ගන්නකොට ඒ සංකීර්ණ කමේ තියෙන බරපතලකමත් එක්ක දැනුවත් වීම සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් ඔබට කිව්වොත් දැන් මෙතන ඉඳලා ගුවන් යානයක් කරන් යන්න කියලා කිව්වොත් එහෙම වෙනත් රටකට. ඔක ඥානවන්තයෙකුට වඩා ඔක ටග්ගාල එකපාරටම ලේසි කියන්නේ ඥානවන්තයා නම් කියන්නේ අප්පු මට බෑ මට අඳුම තරමේ අවුරුදු දෙකමාරකවත් කෝණුවකින් පස්සේ තමයි මම ඕක ගන්න කියලා එයා කියන ඥානවන්තයා. මොකද මෙයා දන්න මේක බරපතලකම. මොඩෙක් නම් කියන්නේ මොකද ආයෝ ඕක මොකද අර ගැල්ල ඉස්සරහට කරා මේ ගැල්ල පස්සට කරා යන එකයි තියෙන්නේ. යනවා. යා හිතන මේක හරි ලේසි කියලා. ඊට පස්සේ මම ආයෙම මොකද ආම්දුරු කියන්නේ සිත ශූන්‍ය කරන් ඉන්න කියන එක නේ. මොකද අර මෝඩයා කියපු කතාව වගේ තමයි. මොකද අර ඊට පස්සේ මොකද වෙන්නේ? ටික දුරක් ගිහිල්ලා මෙන්න කොහෙද ඇනගෙන කියලා ආරංචි වෙනවා. එක්කෝන අන්තලාති මේ මොකද ත්‍රිකෝණේ හරි වැඩිලා කියලා ආරංචි වෙනවා. මොකද ත්‍රිකෝණේ කියන්නේ බෝමියුලා. ඒකේ ඔන්න වැටිලා කියලා ආරංචියක් එනවා. මොකද හේතුව නොයා යුතු ප්‍රදේශ වලින් ගිහිල්ලා. ඉතින් ඒ වගේ සමහර අය එහෙමයි අර සරලව අරගෙන යන්න ගිහිල්ලා ඊට පස්සේ ඔහේ හරි අප්පගෙන කෑ ගහන ස්වභාවයක් තියෙනවා. ඒක හරියට තේරුම් කරගන්න ඕන. හරියට තේරුම් අරගෙන හරියට අවබෝධ වුණාට පස්සේ ඊට පස්සේ හරි ඒක පුළුවන් අනුසරක් තත්ත්වය අපාද වුණා. ඒගයි හොඳින් ධර්මයේ දිවටම දෙන්නේ. ඉතින් එන්න ඕනේ ඇවිල්ලා නිදාගෙන හරියන්නේ නැහැ. ඇවිල්ලා ලොක් එක වහගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඇවිල්ලා විදර්ශනා ප්‍රඥාවෙන් හැමතිස්සෙම අවදීන් තමන්ගේ මොළේ අවදි වෙන විදියට මනහඬෝ සීනි වැඩි වුණොත් එහෙම ඇත්තෙන්ම කල්පනා ශක්තිය අඩු වෙනවා. සීනි වැඩි වෙන්න කලින් දකින්න ධර්මයේ. කොලෙස්ටරෝල් වැඩි වුණොත් කල්පනා ශක්තිය නඩු වෙනවා. අයකුත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මිනිසුන්ට ලෙඩ රෝග ඇති වෙන්න කලින් ධර්මයේ දකින්න ඕන. මේ ඔය සීනි වලට ගන්න ඉන්සියුලින්ස් අරෝමියෝ ටික ඔක්කොම ගැහුව ගමන් අභ්‍යන්තර ඉන්ද්‍රීන් ටික නිකන් හිරි වැටිලා වගේ ඔහොම ඉන්නව නිකන් මුකුත් නැහැ. ඉතින් මොකක්වත් මතක් වෙන්නේ නැහැ. මුකුත් ඇත්තෙත් නැහැ. මොකක්වත්ම නැහැ. ඒක තමයි ස්වභාවය. දැන් ඒක මහත් එක්ක ආම්බුනේ මම රහතන් වහන්සේ කෙනෙක් වගේ. ඒක මොකද දන්නවද? දීරි වලටම ගහලා ගහලා දැන් මුකුත්ම නැහැ කිව්ව මට. කිසිම ඇඟිපකුත් නැහැ, මොකක්වත් නැහැ. ඉන්ද්‍රියන් එකක්වත් ඔක්කොම වැඩ කරන්නේ නැහැ. කුල් අප්‍රහණිකයි කිව්ව ඔක්කොම ටික. එහෙම වෙනවා. කාලයක් එහෙම කටයුතු කරේ. එතකොට අපි හිතනවා ඉතින් එහෙනම් රහත් වෙන්න වෙන්නේ නැති කියලා. එහෙම මේ රෝග වලට එන ඉතින් හැමෝම අර ඉන්සියුලින්ස් ගාගත්තාම ඉවරයි. ඒ නිසා මේ බාහිර මේ කායික ඉන්ද්‍රයන් ටිකක් අප්‍රාණික වීම නෙමෙයි අපි අපේක්ෂා කරන්නේ. දර්ශන වේදය. දර්ශන වේදය. ඒ දර්ශන ඥානයක් ඇති කර ගන්න තියෙනවා. ඒ දර්ශන ඥානය තුළ එයා මානසික සෝය ලැබෙනවා. ඒ මානසික සහනය ලැබෙනවා. ඒ දර්ශන ඥානය තුළ එයා දකිනවා නොයලි විවාසය කරන්නට. කොයි වගේද කියතොත් අර නිලුම් පතේ දිය බිඳුවා වගේ කිසි විටක උරා ගන්න නැතුව ඉන්න පුළුවන්. පිරිසුදුව ගයක් තියාගන්න කැමති කෙනෙක් කුණු ගොඩක් ගෙන්න ගන්නේ නෑ, ගේන්නේ එහෙම ගේන්නේ නෑ. පිරිසුදුවට හොඳට පොහොසත් දේවල් ආදී පවත්වාගෙන ඉන්න කට්ටිය කොහේ කොහේ හරි තියෙන ඔය පොඩි හරි ආබෙට දෙනවයි කියලා තිබුණට පරණ පරණේ උසන් එනවද? ඒගොල්ලෝ එහෙම උසන් එන්නේ නැහැ. ඒගොල්ලෝ අරගෙන ඉන්නේ අලුත්ම බ්‍රෑන්ඩ් එකනේ, හොඳම එක. ඒ වසරේක අරගෙන ඉන්නේ. ඒ කුණු ගොඩක් ගේන්නේ නැහැ. ඒතර නැති බැරි එක්කෙනා තමයි ගිහිල්ලා බාහිර කුණු ගොඩක් හරි මොකක් හරි එකක් අරගෙන ඉන්නේ. තියෙන ගානට. ඒ පෝසත් කෙනෙක් වෙන්න. ඔබ තුලට ඔබ හරි දේම ගන්න, නැවැරදි දේම ගන්න. අඩුවට තියෙන දේ නෙමෙයි. පුළුවන් තරම් ඔබ උත්සාහ කරන්න ඕන හොඳම දේ ගන්න. අඩුවට ගන්න ඕන නෑ, තේරුමක් නෑ. අපි බාහිර භාණ්ඩ වලින්ම තේරුම් ගන්න තියෙනවා. 60,000 කම්පියුටර් එක 30,000ට හරි 25,000ට හරි ගත්තාම අර 60,000ක අවුරුදු 5ක් පාවිච්චි කරනවා. අර 25ට 30ට ගන්න එක පාවිච්චි කරන්න වෙන්නේ අවුරුද්දයි. කැඩෙනවා. නේ? පරණ බණ්ඩ ගත්තාම තියෙනවානේ. ඕක තියෙන දේ සරප්පු දෙකත් එක්ක 1000ට තියෙන එක ගත්ත ගමන් ඒක අවුරුද්දේ හවාරෙන් කැඩෙනවා. වෙන හොඳ දෙකක් ගත්තාම ඒක පාවිච්චි කරන හැටියට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තමයි ධර්මෙත් අපි හරි දේ ගන්න ඕන, නිවැරදි දේ ගන්න ඕන, හරියටම ධර්මය පරීක්ෂා කරලා ගන්න ඕන කියන එකයි ධර්මයේ කියන්නේ. හොඳයි, ධර්මයේ පිළිබඳව ගැටලු තියෙනවා නම් අහන්න, මොනවා හරි ගැටලුවක් නැත්නම් ඒකත් කියන්න, ගැටලුවක් තියෙනවා නම් ඒකත් කියන්න. ඉබ්බදාගෙන ඉන්නේ නැතුව ප්‍රතික්ෂේපිත මනසින් අහන්න නැතුව අභියෝගාත්මක තර්කවාද විවාද මනසින් අහන්න නැතුව මෙත් සිතෙන් ධර්ම සාකච්ඡා කිරීමේ හැකියාව අපිට තියෙනවා නේද? පක්ෂව විපක්ෂව මොන විදියට ඇහුවත් ඒ ධර්ම අවබෝධයේ පිණිස තියෙන කාරණේ පදනම් වෙලා නම් තියෙන ඒ කාරණේ අපිට පේනවා නම් අපි ඒක උතුම් ප්‍රශ්නයක් හැටියට ගන්නවා. ඕනම ප්‍රශ්නයක හරි කොටස නෙමෙයි සමහරලාට ඒකේ යනොදත් අඩුපාඩු කොටස ගැන දේශනයක් කරනවා වෙන්න පුළුවන්. ඒක ඔබේ අඩුවක් ගැන කියා දීමක් නෙමෙයි. ගුරුවරයෙක්ගෙන් අපේක්ෂා කරන්න ඕන. අනේ මේ ගුරුවරයාට මගේ අඩුව පෙනේවා කියලා. ඔබ ශිෂ්‍යෙක් හැටියට හිතුවොත් මගේ අඩුවක් නොපෙනේවා ගුරුවරයාට කියලා මොකද වෙන්නේ? දොස්තර මහත්තයා ළඟට යනවා, මගේ ලෙඩේ මේ දොස්තරට අහු නොවේවා කියලා. කොහොමද වැඩේ? ඔතන හත් බෙහෙත් දෙන්නේ කොහොමද? ඔයාට ලෙඩක් ඇවා යන්නේ. ඒව නෙමෙයි, අනේ මගේ ලෙඩේ මේ දොස්තර මහත්තයට තේරේවා, මගේ ලෙඩේ මේ දොස්තර මහත්තයට අහුවේවා කියලා තමයි යන්නේ. එතකොට මෙතනත් එහෙමයි. අනේ මගේ ගැටලුව ස්වාමීන් වහන්සේට අහසුවේවා. ඊට පස්සේ ඒකට අවකාශයක් ලැබුණොත් තමන්ගේ රෝග ලක්ෂණයක් ඇහුවොත්, ස්වභාවයක් ඇහුවොත් නොසඟවා සත්‍ය ප්‍රකාශ කරනවා. බඩ යනවාද කියලා ඇහුවාම වඩ පිටාව කට්ටේ ඉන්න නෑ නෑ ડોක්ටර් බඩ යන්නේ නෑ, බඩ යන්නේ නෑ. මොකද ලැජ්ජයිනේ බඩ යනවා කිව්වාම. හරිද? ඉතින් ඒ වගේ කියන්න බෑ, සඟවන්න බෑ. කට්ටිය අහගෙන ඉඳියත් ඕස මේ දවස්වල බඩ බුරුලෙන් යනවා. නතර කරගන්න බෑ. ආ කියලා කියලා නැත්තම් අර බඩ පස්සේ බේත් බාර වෙනවා. එනිසාස ගුරුවරයාට සංගවන්නේ, වෛද්‍යවරයාට සංගවන්නේ. සංගෙව්වොත් එහෙම එතන ඉවරයි. අකුසල සිත් වඩන කෙනෙක් වෙන්න නැතුව කුසල සිත් වඩන කෙනෙක් වෙන්න ඕන. රාග සිත් වඩන්න නැතුව, දෝෂ සිත් වඩන්න නැතුව, මෝහ සිත් වඩන්න නැතුව, නිරෝධ සිත වඩන කෙනෙක් වෙන්න, දහම් සිත වඩන කෙනෙක් වෙන්න. දහම් සිත වඩනවා කියන්නේ මේව වඩන්න හොඳ නෑ කියන සිතේ ඉන්න එක නෙමෙයි. මේවා වඩන්න ඕන කියන සිතේ ඉන්න එක නෙමෙයි. මොකද හේතුව සෑම ප්‍රතික්ෂේපයක්ම පවතින්නේ අල්ලා ගැනීම සමග. සෑම ඇලීමක්ම තියෙන්නේ ගැටීමක් සමග. ඕනම දෙයකට යම් තාක් ඇලෙනවද ඒ තාක් ගැටෙනවා. ඕනම දෙයක යම් තාක් ගැටෙනවද ඒ තාක් ඇලීමකුත් තියෙනවා. કોઈ බාහිර පැත්තකින් ඇලීමක් තියෙනවා. ගැටීමේ වේගය කොතරම්ද ඒ තාක් ඇලීමක් ඒ තුල තියෙනවා. ඇලීමේ වේගය කොතරම්ද ඒ තාක් ගැටීමක් එතන තියෙනවා. ඒක තමයි ස්වභාවය. දැන් මම මේ පහුගිය දවසේ දැක්ක මේ මාතර පෝච්චයට බෙල්ල තියපු තරුණයෙක්. දර්ශන දකින්නත් ඇතිනේ. කාට හරි ෆෝන් එකෙන් කතා කර කර ඉන්න CCTV එකේ කැමරා දර්ශනේ පේන්න තියෙනවා. වාඩි වෙලා හිටියා, නැගිට්ටා, ඒත් ෆෝන් එකෙන් කතා කර කර හිටියා. හරියට අර ගමනක් යන බස් එකට නැගිටිනවා වගේ ෆෝන් එක ඕෆ් කරලා ලක් වේලාගත්තා. තේල් පාරට බෙල්ල තිබ්බා. තනස්සාලා. කන පොඩ්ඩක් උඩ යනවා ගියානවා විතරයි ජොට්ටක් එහෙම ගියා. ඉතින් බෙල්ල වෙනම ඊට පස්සේ හඳ වෙනවා ශරීරක. එතකොට මොකද්ද මේ කර්ම බලවේගය? මොකද්ද මේ මානසික ස්වභාවය? මේ අතහැරීමද? මේ එපා වීමද? මේ කලකිරීමද? නෑ. අපේක්ෂා බංගත්වය. අකුසල කර්මයේ ප්‍රතිවිපාකය. සත්ත්ව හිංසාවේ ප්‍රතිවිපාකය. ඒ තරමටම ඔහු හිංසන කරලා තියෙනවා. ඒ හිංසන කර්ම බලවේගයන් රැකගන්න තමා තුළම පුණ්‍ය ශක්තියින් තමන්ට නැති වුණාම තමා විසින්ම තමන්ට පීඩා කරගන්න තැනටපත් වෙනවා. මං අහන්නේ ඇයි කෙනෙක් තව කෙනෙකුගෙන් ආදරය ඉල්ලන්නේ? ඇයි කෙනෙක් කෙනෙකුට ආදරය කරන්නේ? ඕක ඔච්චර වටින දෙයක් නම් රැකගෙන කාටවත් නොදී සිටියකෝ. දැන් ඔබේ ආදරය කියන එක හරි වටින එකක් නං. ඒක කසි කබල් එකක් නෙමෙයි නං. වාහනයක් උනත් කියමුකෝ. හොඳට ඒක පහසුකම් තියෙනවා නං. ඒක හොඳට තමන්ට ශක්තිය දෙනවා නං. ඒක කාටවත් දෙන්නේ නෑනේ. ඒක තමයි රැකගෙන ඉන්නවා. එතකොට මේක කාට හරි දෙන්න බලන්නේ මේක කති කබල් වුණා. එතකොට ආදරය දෙන අයගේ හැමෝගෙම දෙන කති කබල් ආදරය. මොකද මේක විකුණ ගන්න ඕනේ. දැන් මට මේක ඕනේ නැහැ. මේක කවුරු හරි එකක් මේක අරගෙන මට ගියක් හරි දීපියව. මගේ කති කබල් ආදරය අරගෙන ඕගොල්ලන්ගේ මට අවංක ආදරේ දෙන්න ඕන. ගොඩාක් අය එහෙම කති කබල් ආදරේ දීලා හිතනවා මට අවංක ආදරේ නිර්මල ආදරේ හම්බ වෙන්න ඕන කියලා. ඉතින් ඔන්න ඔය වගේ චිත්තාවේගයන් පිළිබඳව මනසේ තියෙන ආවේගයන් පිළිබඳව මනසේ තියෙන සංසුන්තාවයන් පිළිබඳව දන්නේ නැති වුණාම ඒ මනස අනුන්ට පීඩා කරනවා, තමන්ට පීඩා කරනවා. ඒ වගේ අය ජීවතුන් අතර හිටියනම් ඔහුට වෙන කෙනෙකුට හානියක් කරන්න බැරි තැන ඔහුට හානියක් කරගන්න ඔය උම්මත්තක භාවය ඕක මව්පියන් කරා ගියා නම් මව්පියන්ව ඝාතනය කරනවා. ඕක බිරිඳ කරා ගියා නම් බිරිඳ ඝාතනය කරනවා. එයාත් එක්ක යාළු වෙච්ච වෙන කොල්ලෙක් හිටියා නම් ඒ කොල්ල කරා ගියා නම් ඒ කොල්ලව ඝාතනය කරනවා. ඒ කොයිම හරි පැත්තකට යන්න බැරුව ඒ පීඩනේ තමා කරාම ආවම වෙන පැත්තක් හොයා ගන්න බැරුව තමාව බෙල්ල තියලා නැති කරගන්න. ඔය උම්මාදයක් කැරකිච්ච එක පැත්තක්. ඕක වෙනත් තැනකින් මේ වෙන්න තිබ්බා, නැති වෙන්න තිබ්බා, ඔය ආවේගෙ පිට වෙන්න තිබ්බා. ඒ පීඩනය තමා කරාම කැමිලා අර උඩු සුළඟට දාපු වැලි වාගේ තමාටම තියෙනවා. සමහර අයට තමන්ගේ නිවැරදි භාවය ජීවත් වෙලා ඉදදී ඔප්පු කරන්න බැරි වුණාම වැරදි කරුවෙක් විශේෂයෙන් නිවැරදි කරුවෙක් ලෙස ඔප්පු කිරීම සඳහා ඔහු සිය දිවි නසාගෙන පෙන්නනවා, මෙන්න මම මැරිලා හරි ඔප්පු කරනවා මම නිවැරදි කියලා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. ඉතින් ආත්ම අවබෝධය කියන එක බින්දුවේ කියලා කියන්න පුළුවන්. මේ රටේ තමයි වැඩිම සියදිවි හානි කරගන්නේ. ඒ කියන්නේ මේ රටේ තමයි වැඩිම මෝඩයෝ ඉන්නේ. ඊළඟට තවත් රටක් තමයි හිතන්නේ ජපානය. මම කියන වන්දන සෑහෙන සියදිවි හානි කරගන්නවා. ඒකට හේතුව අර ජීවිත අවබෝධය තුළ නැතිකම, මානසික සහනය සුවතාවය ඇති කරගන්න තේරුමක් නැති නැති වගේ ඒව තේරුම් ගන්නේ නැති ස්වභාවය නිසා තමයි ඒගොල්ලෝ ඒ තත්ත්වයන් වලට, ඒ චිත්තාවේගයන් තුළ, ඒ අකුසල කර්මයන් තුළ පැටලෙන්නේ කියන එක සිතනවා. ඒ කියන්නේ දැඩි ආසත්ත භාවවල සිතකට අනිවාර්යෙන් පීඩා පමුණුවන ඕනම දැඩි ආසත්ත භාවයක් තමන්ට, අනුන්ට, කාටත් පීඩා පමුණුවන. ඒකට කියනවා වෛරේදී අපි කියන එකට බද්ධ වෛරය කියලා. ලෝභේදී අපි කියන එකට අධික තණ්හාව කියලා. තණ්හාය ජායති සෝක තණ්හාව කියන වචන පාවිච්චි කරනවා. ඒ කියන්නේ තණ්හාව කියන එකදී අත කියන්නේ අතහරින්නේ නැති අල්ලා ගැනීමක්. මලත් අතහරින්නේ නැති අල්ලා ගැනීමකට කියනවා තණ්හාව. දැන් බලන්න ඔබේ ජීවිතෙත් තියෙනවද කියලා මලත් අතහරින්නේ නැති තණ්හාව. තේරෙන්න පුළුවන්නේ මලත් අතහරින්න බැරි ඒවා තියෙනවා. එහෙම තියෙනවා නම් පරිස්සම් වෙන්න. මොකද ඊළඟ ආත්මය එතන තමයි උපදින්නේ. මාම ඕක මලත් අතහරින්නේ නැහැ කියලා කිව්වොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. එහෙම දේවල් ගන්න. ඒ නිසා ප්‍රඥාව ධනයක්. ඒක වැඩෙන්න ඕනේ. ඒක වැඩෙන්නේ විමසුන් ඥානය නිසා, විදර්ශනා කිරීම නිසා. අපි ධර්මයේ අහද්දි තන්නේ කර ඔළුව මහන්සි කළා. සක්මන් කරද්දී ඔළුව මහන්සි කළා. වැඩ ඉඳගෙන ධර්මයේ අසමින් ඔළුව මහන්සි කරා. නොතේරෙන කවර කරුණක් කොළ කෑල්ලක ලියාගෙන, අතේ ලියාගෙන ගිහිල්ලා බලමින් ඒ ගැන විදර්ශනා කළා. ඉස්සර එහෙමයි බුදුහාමුදුරගේ බණ ඇහුවාම ඉස්සර මිනිස්සුන්ට හොඳට මතක ශක්තිය තිබුණා. දැන් වගේ නෙමෙයි. ඒ මතක ශක්තිය හරියට රෙකෝඩින් එකක වදිනා වගේ මොළුවේ වදිනවා. මේ රටේ මිනිස්සුන්ටත් ඉස්සර ඒ වගේ මහා පුදුම මතක ශක්තියක් තියෙන මිනිස්සු මේ රටේ ඉඳලා තියෙන්නේ. ඒ කොහොම නැති කළා රෙන්නක් තුලින් තමයි ගහලා විනාශ කරලා තියෙන්නේ. දැන් ඉන්න මිනිස්සුන්ට මතකේ මෙලොව සංසාර දෙයක් නැහැ. ඒ ධර්මයේ අරගෙන ගිහිල්ලා උන්වහන්සේලා විදර්ශනා කළා. විදර්ශනා කරද්දී හාන් දැන් මටත් සමහර ටෙලිෆෝන් කෝල්ස් එනවා. ස්වාමින් වහන්සේ, ඒ අර අහවල් වචනේ තමයි මගේ ජීවිතය අවදි කරේ. මොකද්ද? මරණය අතහැරලා හිටන්න කියලා කිව්වා. ඒක තමයි මගේ ජීවිතය අවදි කළේ. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේලා ඇවිදින්නේ නැහැ කිව්වා. ඒක තමයි මට තදින් වැදුනේ. අකාලිකත්වය කියන්නේ කාලය නෑ. ඒ 25 වෙනි පැය කිව්වා. මම හෙව්වේ දිගටම 25 වෙනි පැය. තවදර කියන මොකද්ද කියන්නේ? මේ අනාරම්භන මේතම්. මේක අරමුණු කරගන්න බැරි එකක් කිව්වා. මං ඒක ගැනමයි හිතුවේ. ඒක ගැනම විදර්ශනා කරලා තමයි මම තේරුම් ගත්තේ හරියට මොකද්ද මේ අරමුණු කරගන්න බැරි එක. කියලා බලනවා. දැන් අපි එක දවසක් පහුගිය දවසේ ගියා ලොකු භාවනා ආයතනයකට. දැන් එතන වැඩසටහන හොගාලා පැවැත්වෙනවා. මොනවද කියන්නේ? මේකේ කෙස් තියෙනවා. ඉති කට්ටිය කියනවා මේකේ කෙස් තියෙනවා. මේක ලොන් තියෙනවා අනිත් කට්ටියත් කියන තාලෙට මේක ලොන් තියෙනවා මේක වකුගඩු තියෙනවා ඊට පස්සේ අනිත් කියනවා මේක වකුගඩු තියෙනවා මේක අක්මාවක් තියෙනවා අක්මාවක් තියෙනවා කියලා ඉතින් ඔය අක්ෂරම තමයි ඉතින් ඉතින් මට හිතන්නේ පව් මේ හොඳ ප්‍රබුද්ධ ඇඳුම් ඇඳලා මේ කෝටි ගණන් වල වාහන වල ඇවිල්ලා මේ වාඩි වෙලා පිළිවෙලකට ඔය ටික කියවා කියලා ඉන්නවා. ඒ කියන්නේ මිනිහා මොන තරම් දුරවලද? නෑ මං කියන්නේ ඒව දැනගන්න ඕනේ. ඒව මීට වඩා කලින් පොඩිම කාලේම දැනගන්න ඕනේ. මේකේ කෙස් තියෙනවා, තියෙනවා, අකුඩු තියෙනවා, අක්මාවක් තියෙනවා. මේ අර ඔක්කොම තියෙනවායි කියලා දැනගන්න ඕන. හර තියෙනවා, ස්නායු පද්ධතියක් තියෙනවා, මොළයක් තියෙනවා, කුඩා මොළයක් තියෙනවා. ඒව ඔක්කොම දැනගන්න ඕන. කුඩා කාලේම ඒව දැනගන්න ඕන. ඒක දැන් දැනගෙන වැඩක් නෑ. දැන් ගණන් කර කර ඉච්චේ කියන්නේ. ඊළඟට කියනවා මේක වයසට යනවලු මොන තරම් මෝඩ කතාවක්ද. ඊට පස්සේ කියනවා මිනිස්සු අපි ඉපදුනොත් මැරෙනවලු. බුද්ධ හිටියනම් එම ඔළුව අත ගහ ගන්නෝ මේ යකා මේ කියන මෝඩ කතා. ඈ ඈ හරියට අර ඉන්දියානු මේ වයි මේ 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 විද්‍යාඥයෝ පිරිසක් හොයාගත්තයි කියන හරියට මිනිසුන්ට මේ හුස්ම ගන්නට වාතය ඕනේ කියලා ඔක්සිජන් ඕනේ කියලා සොයාගත්තා වගේ දෙයක් නේද? එහෙම එහෙමත් කියන සමහර වෙලාවට සොයා ගැනීම වලදී කියනවා. ඒ ඒවා ඉතාම සරල දේවල් නේ. ඉතින් ඇයි ඇයි එච්චර සරල මට්ටමකින් මේක හිතන්නේ? ඊට වැඩිය දෙයක් හිතන්න බැරියයි. පුජ්‍යලයා පුජ්‍යලයා දෙස බලන්න ඕන. පුජ්‍යලයා තවත් දෙහා තවත් නාම රූප දෙකක් දිහා බලන එක නෙමෙයි තියෙන්නේ. නාම රූප දෙක හැදෙන්නේ ඇයි? සලායතන වලින් තව දෙයක් දිහා බලන එක නෙමෙයි තියෙන්නේ. සලායතන ඇයි හැදෙන්නේ? මම විසින් තව දෙයක් දිහා බලන එක නෙමෙයි. කෝ මම? කවුද මම? ඇයි මම? මම කොහොමද හැදුනේ? මම කොතනින්ද හදාගත්තේ? මම තියාගෙන ඉන්න එක සැපද? මම අයින් කරන එක සැපද? මමෙක් ඉන්නවද? ඉන්නවම මෙක්ම ගන්න. මේ ලෝකෙට ආසත්ත වෙච්ච මමෙක් ඉන්නවා. ඒ මමගේ වැඩේ ඇලෙන්න කැමති, ගැටෙන්න කැමති. මමත් ඒ වැඩේ ඕකනේ නේ. ඇලෙන්න කැමති, ගැටෙන්න කැමති. ඒ තමයි මේ මම. රාම්‍යයි, හීනයි, පුතජනිකයි, අනරියයි, අනත්ත සංගීතයි. අර්ථයක් නැති අනත්ත පද, අර්ථ නැති පද, අර්ථ නැති සිතුවිලි, අර්ථ නැති දර්ශන, අර්ථ නැති ජීවිතේ ඔක්කොම තියෙන මේ පුතජන ජීවිතේ. පුතජන ජීවිතේ කියන්නේ නොමලත් මලවුන් වැනිය සම්පූර්ණ අනර්ථය. අනර්ථකාමීත්වයට යන්නේ කවුදුන් බව කියන්නේ අනර්ථකාමී. අර්ථ පූර්ණ නැහැ. නමුත් ඉතින් තේරෙන්නේ නැහැ ඉතින් මීහරකට තේරෙනවා යකෝ මම මීහරකෙක් කියලා. මීහරකට තේරෙනවා මං කළුයි කියලා. නේ එහෙම තේරෙන්නේ නැහැ. වාන්දේක තේරුම් ගත්තේ කොහොමද කියලා මගෙන් අහන්න එපා. සමහර අය එහෙම කියනවා. ඒක තමයි ඇයි තමන්ගේ ස්වභාවය තමන්ට පේන්නේ නැති ස්වභාවය මම මේ කියන්නේ. ඒ නිසා මීහරට මේක තේරෙන්නේ. සාමාන්‍යයෙන් හරක්ට තේරෙන්නේ චක් කිව්වාම යන්න, හෝ කිව්වහම නතර වෙන. තේරෙන ගොඩාක්ම තේරෙන්නේ නැති නිසා නාස්ලනුවක් දාලා දෙනවා. ඒකෙන් ඇද්දාම රිදෙන පැත්තට යන්න. රිදීම වළක්වා ගන්න මේ පැත්තට යනවා. ආශ්‍රයොත් එහෙමයි, කවුරුත් එහෙමනේ හදාගන්නේ. එතකොට මේ සත්වයාටත් ස්වභාව ධර්මයෙන් මේ පාලනේ සමාජය තුලින් කරලා තියෙන එහෙමයි. රිදෙනකොට ඒ පැත්ත රිදීම වළක්ව ගන්න ඒ පැත්තට යනවා. යන්න කරන්න කිව්වාම කරනවා, එපයි කිව්වාම නතර කරනවා. කරත්ත බැඳි ගුණා වාගේ කියලා බුදුහාමුදුරන්ගේ උදාහරණ තියෙන පුතජන බව. කරත්ත පිටිපස්සේ තියෙන මොකද්ද? උපාදානස්කන්ධය කියන්නේ ඔබේ කරත්තේ. ඒක කර තියාගත්ත ඔබ අර එලහර කහර මීහර කහර. ඔය කරත්ත දිවින් තිබ්බහම උපාදානස්කන්ධේ නැහැ. එයාගේ පස්සෙන් එයාට දැනෙන හේව නැල්ල පස්සෙන් එනවා වාගේ ඡායාවන පායි. අතන චක්කං වහතෝ පද පියවරයක් පාසා කරත්ත පස්සෙන් එනවා වාගේ. මෙතන හේවනැල්ල පස්සෙන්. හේවනැල්ල පස්සෙන් එනවා වාගේ සැහැල්ලුවක් තියෙන ජීවිතය. විමුක්තියට නිවනට බරයි. ඡා සතුටෙන් ජීවත් වෙනවා, සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. නිවීමෙන් නිවන කියන්නේ මේ උපතක් ඇති එකක් හරි නැති එකක් හරි නෙමෙයි. අමරණීය නිවන කියන්නේ මැරිලා නූපදින එකක් නෙමෙයි, ජීවත් වෙලා ඉදි නොමැරෙන දෙයක් කියලා අපි මුල්ම කාලේ ඉඳලා කියනවා නේ. මුල් කාලේ ඉඳලා කියනවා මැරිලා නූපදින එකක් නෙමෙයි, ජීවත් වෙලා ඉදි නොමැරෙන දෙයක් කියලා. අපේ තේරුම් ගන්න නම් ඉතින් පොඩි ඔළුවක් මාදි ටිකක් ඔළුව ලොකු වෙන්න ඕන. ඒකයි වැඩේ. මගෙනුත් මේ කට්ටිය ආවා හම්දුරන් ඔළුව ලොකුයි කියලා. මං කිව්වා ඉතින් මේ වගේ දෙයක් කියන්නේ ඩිංගල් ලොකුවට තියෙන්න ඕන කියලා. ඒ ඉඩවලදී පොඩියට තිබ්බනම් එනවා කියලා. ටිකක් ලොකුවට දෙන්නේ ලොකු කැපැසිටි එකක් තියෙනවා කියන්නේ. දෙන්නේ. දැන් 16 පෙන්රෝ එක පොඩි. නමුත් 1000 2000 GB තියෙන එක ටිකක් hard drive එක ටිකක් ලොකුයි නේද? ලොකුවට තියෙනවා. ඒ වගේ ටික වැඩි GB ප්‍රමාණයක් ඇති. කුලම් වදින්න ටිකක් ඇතුව නේද වැඩ කරනවා ඇතිනේ ටිකල් පොඩ් තියෙනකොට. පොඩියට තිබුණත් ප්‍රශ්නේ දෙන්නේ මේගොල්ලෝ මේක පාවිච්චි කරන්නේ. අපි අර කියන්නේ මොලේ පාවිච්චි කරන්නේ නැහැ කියලා. හිතලා මතලා තේරුම් ගන්න දාර්ශනික වැඩපිළිවෙලක් පුරුදු කරලා නැහැ. එය පුරුදු කරපු කෙනාට ලේසි. ඉගෙන ගන්න කියලා පුරුදු කළා මිසක් හිතලා බලන්න කියලා කවුරුත් පුරුදු කළේ නැහැනේ. අපිට ඉගෙන ගන්න කියන ලෝකයේ තුල අපි හිතලා බලන්න පුරුදු වුණා. ඉගෙන ගත්ත අය තාමත් ඉදි ඉගෙන ගන්නවා, මොකක් හරි ඉගෙන ගත්ත විදියට වැඩක් පලක් කරගෙන ඉන්නවා. හිතලා බලක පුරුදු වෙච්ච කෙනා අර ඔක්කොම අභියෝගඥය කළා. එයා ලේස් බඳිනකොට මෙයා ලේස් ලිහෙන මට්ටමට ඉස්සරහට ගමන් කරලා ලෝකෝත්තරත්වයටත් පත් වෙනවා. එනිසා ඉගෙන ගන්න ශ්‍රාවකයාට වඩා හිතලා බලන ශ්‍රාවකයායි. එනිසා හරියට දක්ෂ ගුරුවරයෙක් ළඟ අවුරුද්දක් පෝෂණය ලැබුවොත් අදක්ෂ ගුරුවරයෙක් ළඟ අවුරුදු 15ක් 20ක් පෝෂණය ලැබනවට වඩා දාර්ශනික ඥානයක් එයාට පිහිටන්න ඕන. හැබැයි ඉතින් බෝතලේ මූඩිය වහගෙන ඇවිල්ලා ටැප් එකට අල්ලන් හිටියද නම් වැඩක් වෙන්නේ නැත. බැරල් එකක වතුර ගෙනියන්න බැරල් එකක් අරන් ගෙන්න ඕන. හැමදාම වතුර බැරල් එකක් දෙනවා, බැරල් එකක් අරන් එන්නේ. මෙන්න සමහර කට්ටියනේ අවුන්සෙ කුප්පියක් අරන් එන්නේ. ඉතින් අවුන්සෙ කුප්පියට වක් කරන්නේ කොහොමද? බණපද දෙකක් කියපු ගමන් මම මනස පිරිලා ඉවරයි. එතන ඉඳලා ඔව් බලාගෙන ඉන්නේ. ඒ කුප්පිය පිරිලානේ. බැරල් එකක් අරන් ඉන්න ඕනේ. බැරල් එකේම ගෙනියන්නට යා. ලොකු මේ GB ප්‍රමාණයක් තියෙන බණ අපි හිතමු මේ 4GB විතර අරන් එන්නේ හැමෝම. ඉතින් මම 4GB එකට දාන්න පුළුවන්. අය GB 40 50ක් තියෙන එක. ඒක ගන්න ඒකට ප්‍රමාණයේ ධාරිතාව අරන් එන්න ඕනේ. ඒක කම්පියුටරටත් එහෙමයි ධර්මයේත් එහෙමයි. මේ ලෝකෝත්තරත්වයේ කරා ගමන් කරන ශක්ති ධාරාවක් ලබා දෙන තැනට ටිකක් ලොකු වාදනයක් අරගෙන එන්න ඕන, ලොකු මොලයක් අරන් එන්න ඕන, ලොකු ගුණයක් අරන් එන්න ඕන, ලොකු විවෘත භාවයකින් එන්න ඕන. යුද්ධයට යන්නේ මිනිස්සු මරණයට බය නෙමෙයි, මරණය බසක දාලා. මේ දහම් යුද්ධයටත්, ධර්ම යුද්ධයටත් ඔබ පිවිසෙන්නට ඕන. ජීවිත පරිත්‍යාගයෙන් හයි ඒ චේතනාව තමයි බලවත් කරන්නේ, ඔබ නිර්මාණශීලී කරන්නේ, ශක්ති සම්පන්න කරන්නේ, එඩිතර කරන්නේ, ධෛර්යමත් කරන්නේ, ජීවිතේ ජය ගන්න හදන්නේ. එතන ජීවිතේ විනාශ වෙන්නේ ඒ කියන දේෙන්. ඒ කියන්නේ මරණය කියන දේදී අවසානයේ සලිත කරලා බය කරන්න උත්සාහ කරන මායාව. ඒකයි අර බුදුහාමුදුරන්ගේ අර බුද්ධත්වයේදී පෙන්වන්නේ නේද? මාරයෝ බුදුහාමුදුරු තැති ගන්නවන්න බලනවා. මරණයට බය පලා යයි ගිහිල්ලා ආයි සිද්ධාර්ථ කුමාරයා වගේ මේ ජීවත් වෙයි කියලා. කියනවා නෑ එක්කම මං අවබෝධ කරගන්නව නැත්තම් අරලයක් දෙන් කියන තැනින් අවදි වෙනකොට මරණයටවත් බය නැති මිනිස්සයා අවදි වෙනවා අලුත් ඇසකින්. ඒ දේ නම් බුදු කෙනෙකුට ඇරෙන්න කරන්න බෑ. මේ අපිට ඉතාම ලේසි. තාත්තා කුඹුර කළා තියෙන්නේ, කුඹුර කරගන්න විදිය උගන්නලා තියෙන්නේ, බත හදලා තියෙන්නේ. අපිට තියෙන්නේ ඒක අනල කන එක විතරයි. අර මහා මේ මහා ධම් කිතේ ඒ අස්වැන්න දිනනෝ මේ අනල කන්න තේරෙන්නේ නැති ළමයි ටික. පොඩි දෙයක් තියෙන මෙච්චර ධර්මයේ කියද්දි මේක ගලපලා තේරුම් කර ගැනීම කියලා කියන්නේ අර බෙදලා හදලා උයලා ඔක්කොම කරලා මේසට ඇරලා පිඟානට බෙදලා දුන්නාම අනල කන්න වගේ තියෙන தত্ত্বයක්. තමා විසින් ඒක ගලපලා ගන්න රසවත් විදියට කන්න තියෙනවා. ඒක කරන්නේ බෙදලා දුන්නම් අනල කන්න දන්නේ නැති බබාලට මොකටද බෙදලා දෙන්නේ කියලා හිතන. ඒගොල්ලෝ අතාරින්න තියෙන්නේ හම්බ කරන් කාපියෝ කියලා. දැන් කරන්න දෙයක් හිතල තේරුම් ගන්න. ඒ කියන්නේ ඒකට විකල්පයක් හොයනවා කියන්නේ මරණයට බයයි කියන එක. ඒ කියන්නේ හිතට හොරෙන් මේ අර උගුරට හොරෙන් බෙහෙත් බොන්න බෑ වගේ හිතට හොරෙන් පොඩි විකල්පයක් දාගෙන උතනින් ගිහිල්ලා හරියන්නේ නෑ. ලෝකේ තියෙන බොරු කරන්න බැරිම ධර්මත් එක්ක අපි ඒ විදියටම යන්න ඕන. මං කිව්වොත් නෑ මේක මැරෙන්නේ නෑ නිකම් මරණය මෙහෙම මෙහෙම එකක් වෙන්නේ කිව්වහම ඔයා ඊට පස්සේ මොකද කරන්නේ? අර නියම ක්වොලිටි සිත නෙමෙයි එතෙන්ට දාන්නේ, ඩුප්ලිකේට් එකක් දාන්නේ එතෙන්ට. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට මරණයට බය සිතකුත් තියාගෙන බණ අහන්නේ. හැමදාම ආත්ම සෙනෙහෙන් එහාට වා යන්නේ නැහැ. අනිවාර්යෙන් මැරෙන්න උනත් නෙමෙයි, මැරෙන්න ලෑස්ති වෙලා ඉන්න උනත් නෙමෙයි. ආයි මොකද උනත් කියන්නේ? එහෙම වැඩි. ඒක අදහස් වෙන්නේ මොකද්ද? එයා ආත්ම සෙනෙහ අතහරිනවා. දැන් ධම්සොන්ද රජුරුවන්ගේ කතාව මම මේ එතනින් පැහැදිලි කරේ. මගේ කතාවක් නෙමෙයි. මොකද එයා එන්නේ මැරෙන්න වුණත් ලෑස්ති වෙලා නෙමෙයි, එයා මැරෙන්න ලෑස්ති. ධම්සොන්ද රජුරුවන්ට යකේ කම්ම වෙන එයා බණපදේ දන්නවා කියලා කිව්වා. කඳු මුදුනට ගිහිල්ලා එයා කිව්වා පණින්න පයින් අතරේ මම බණපදේ කියන්නම් කිව්වා. පැන්න මගදී ඉතින් බණපදේ ඇහුණා. මොකද්ද? මරණය ඉක්මවන තැන ධර්මය ඇත. කන්දෙන් පල්ලෙහාට වැටෙනකොට යකා සක්‍ර දේවේන්ද්‍රයා වගේ අල්ලගන්න. සක්‍ර දේවේන්ද්‍රයා කියන්නේ විශ්ව ධර්මය. මේ ලෝකයේ සකස් කරන தත්වයට සක්‍ර දේවේන්ද්‍රයා කියන්නේ. එයාට පඳු පුල් ආසනයක්ද මොකක්ද එකක් තියෙනවලු. ඒ මොන වගේ එකක්ද දන්නේ නැහැ. මිනිස් කලාකරුවෝ නම් මොකක් හරි පුටුවක් ඇඳලා ඇති. මේ ස්වභාව ධර්මයේ කම්පිත වෙනවා. අසාධාරණයක් අයුක්තියක් ලෝකේ වෙනකොට එහෙම කම්පිත වෙලා පුජ්‍යලයාට මේක පාරවලල්ලක් වගේ මේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සක්‍ර දේවේන්ද්‍රය අල්ලගන්නේ. ඇයි? මරණය ඉක්මවා යන ඕනම මිනිසෙක් සක්‍ර දේවේන්ද්‍රය අල්ලගන්නවා. මරණයට පත් වෙන අය හරි මරණයට බය අය හරි වැඩක් වෙන්නේ නැහැ. මරණය ඉක්මවා යෑම කියන්නේ අර කෝච්චිය බෙල්ල දෙන එක නෙමෙයි. ඒ මරණයට පත්වීම. මරණයට පත් වෙන්නේ ජීවිතයටත් බය මිනිහෙක්. සියදිවි හානි කරගන්න මරණයට විතරක් නෙමෙයි, ඔහු ජීවිතයටත් බයයි. ජීවිතයේ අභියෝග වලටත් බයයි. තමන්ගේ මනසේ වේදනාවවත් දරා ගන්නට නොහැකි ඒ තරම් මේ කසිකබල් මේ දරා ගැනීමක් තියෙන කබල් වාහනයක් තියෙන යාට ඒකවත් දරා ගන්න බැරුව සැසිය කඩාගෙන වැටෙනවා නේද? හොඳ වාහනයකින් හොඳ බරක් දරාගෙන යන්නේ. පරණ වාහනයක දැම්මම ඒක කඩාගෙන වැටෙනවානේ. දරන්න බැරි බලාපොරොත්තු, දරන්න බැරි තණ්හාවල් වාහනෙට වැටුවොත් වාහනේ ඇක්සල් එක කඩාගෙන විමුද වැටෙනවා. තණ්හාවට මිනිස්සු සමහර අය ලොරියවල පාව මහා කොටන් ඒවා මේවා දරන්න බැරි ඒවා පටවල ගිහිල්ලා අපි දැකලා තියෙනවා. තැන් තැන් වලදී ඇක්සල් කඩාගෙන වැටිලා ලොරි පෙරලිලා ගිහිල්ලා දේවල් වෙනවා. ඒ වගේ ජීවිතය. ඒ නිසා මරණයට පත්වීම හෝ මරණයට බය වීම නෙමෙයි මරණය ඉක්මවා යෑම කියලා කියන්නේ. මොකද්ද? මූලික වශයෙන් මුලදී හරි. මොකද ඔබ පරීක්ෂණ කරලා කරලා තමයි ඔබම තේරුම් ගන්න ඔබේ පරීක්ෂණය හරියට ගැලපෙන විදිය. ඔබම කරන දේ ඔබම දුර්වලතාවය දකිනවා. දහස් වාරයක් වැරදුනා නෙමෙයි, මම වැරදි ආකාරයවල් දහසක් ඉගෙන ගත්තා කියලා ඔබට ඒකට කියන්න පුළුවන්. අනිවාර්යෙන් ඔබට හිතන දේ මේ සියල්ලකින් නිදහස් වෙන්න කරන්න කරද්දී ඔබට මේකේ දුර්වලකමක් තිබුණොත් ඔබට ප්‍රත්‍යක්ෂ වේ තේරෙනවා. අලුත් පියවරකට ඔබ යනවා. වැරදෙන්නේ නැතුව මේ ලෝකේ නිර්මාණය කරපු දෙයක් නැහැ, හදපු දෙයක් නැහැ. හැමදේම දහස් වාරයක් වැරදිලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අද තියෙන වාහනේ එදා තිබුණු අර ඉංග්‍රීසි නම්බර මොනවද තිබුණු මේ පරණම වාහන වගේත් එක්ක බා ගලපලා බලනකොට මොන තරම් තාක්ෂණයක් අද තියෙනවද නේද? ඒ බ්‍රේක් එක වදින හැටි, පිකප් එක වෙන හැටි, අර එන්ජින් එක වැඩ කරන හැටි මොන තරම් තාක්ෂණයක් ඉවදද? මේ හැම දෙයක්ම කාලයත් එක්ක ගැටලුවක් ආවා. ඒ ගැටලුවට විසඳුමක් හැටියට අලුත් ගැජට් එකක් එකතු කළා. ඒව එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා තමයි අද මොටෝ ජීර වාහනේ ඇදිලා තියෙන්නේ. ඒ නිසා ඔබේ ගැටලුත් එක්ක ඔබ පරීක්ෂණය දෙන්න ඕන. මට උත්තරයක් දෙන්න බෑ මේක හරි මේක වැරදි කියලා. ඔබ යෙදෙන්න වරදින් නැතුව හරියන්නේ නැහැ කියලායි මම කියන්නේ. ඒ නිසා වරදින්න හරි වැඩක් කරන්න ඕන. නේ දැන් කවුරු හරි බිස්නස් එකක් පටන් ගන්නවා. ආම්බදේ මම මේ පොඩි සිල්ලර කඩයක් පටන් ගත්තා, පාඩුවේද ලාභ වේද? මගෙන් අහනවා කවුරු හරි. එතකොට මම කියනවා ලාභ වේ කියලාද? එක පාඩුවේ කියන මට කියන්න බෑ පුතා ඔයා හරියට කරොත් ඔයාට ලාභ වෙයි හරියට කරොත් ඔයාට පාඩුවේ අද පාඩුණත් ලාභුණත් ඔබ ඒක ඇතුලෙන් ඉගෙන ගනි ව්‍යාපාරය කියන්නේ මොකද්ද කියලා ව්‍යාපාරයක් කරන්නේ කොහොමද කියලා එතකොට පාඩු වෙන දැනින් හැමතිස්සෙම මගේ ඇරලා ලාභදායී ක්‍රමවේදයකට සාර්ථකත්වයකට ඔබ ගමන් කරන්න ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම මේ දර්ශන අවබෝධය ඇති කරගන්න පුළුවන් කෙනාට මම කියන්නේ ජීවන දර්ශනය වුණත් මුලැමැදාක ගලපාගෙන හොඳට කළමනාකරණය කරන්න පුළුවන්. මොකද හේතුව මේ මිනිස්යාගේ සුවිශේෂී ශක්තිය නෙමේ. චින්තාමය ප්‍රඥාව හිතන්න පුළුවන්කම. කියන දේවල් අහන කෙනෙක් නෙමේ. කියන දේවල් අහන කෙනෙක් නෙමේ. එයාට හරි දිගක් පළලක් තේරෙනවා. චින්තාමය ප්‍රඥාව තියෙනවා. එයා සාමාන්‍ය ජීවිතේ හැංගීමට විශ්වාසයට හිමි වැඩි ඉඩ දෙන්නේ නැහැ. හොඳට බලාගෙන ඉන්න. තප්පරයට දහස් වාරයක් වෙනස් වෙන මිනිස්සෙක් එක්ක අපි ජීවත් වෙන්නේ කටයුතු කරන්නේ. තමන් විසින් දත් තප්පරයට දහස් වාරයක් වෙනස් වෙනවා කියලා තේරුම් අරගෙන ඒ තරම් ඉක්මනින් කරුණු කාරණා අවබෝධ කර ගන්නට පුළුවන් දර්ශන ඥානයක අවදීකෙ ඉන්න ඕන. ඔබේ මතුපිට හිත හදාගෙන ඉඳලා වැඩන්නේ අර ගැඹුරේ ඇතුලේ ඔබට වේදනා දෙන මනස එළියට ඇදලා ගන්න ඕන. පිටින් ගත්තාම හරි සම්භාවනීය. හරි ජෝක් මුකුත් නැහැ ඉනාලා ඉන්නවා. good morning, good evening, good afternoon ඔහු ගියාගෙන ඉන්නවා. ඇතුලේ මේක පැහැෙනවා අපාය වගේ. යදා පඤ්ඤාය පස්සති ගැඹුරු ආධ්‍යාත්මික සිතයි නිදහස් වෙන්න ඕන. බාහිරින් නෙමෙයි. බාහිරින් නම් මොන වගේ කෙනෙක් වුණත් කමන්නේ. මට වැදගත් නෑ ඒක. සමහර මිනිස්සු ඉන්නවා කට හොඳ නැති මිනිස්සු ඉන්නවා කට ගෞතු මිනිස්සු ඉන්නවා ඔයකුත් දේවල් තියෙන බාහිරින්. නමුත් එයාගේ ආධ්‍යාත්මික හිත හොඳ නම් මම කියලා මිනිහා කෑගහුවට මිනිහාගේ හිත හොඳයි. සමහර ඉන්න උනතරම් පිටින් ගෞරව සම්පන්න බවල් වෙන්නවත් උනතරම් හොඳ වචන කිව්වා මිනිහාගේ හිත කුණු වෙලා තියෙන්නේ. එහෙම කියන්න ඕන තැන් වල මං කියලා තියෙනවා. නැත්තම් සමහරගේ පිටක් සම්භාවනීයයි ආධ්‍යාත්මයක් සම්භාවනීයයි. සමහරගේ හිත ඇතුළත් කලබලකාරී දැවෙනවා පිටක් කලබලකාරී දැවෙනවා. ඉතින් අපිට මේක හොයන්න හරි අමාරුයි. ඒක විශේෂ ඥානයක් ගුණයක් තිබුණොත් ඒක හොයාගන්න පුළුවන්. ඉතින් ඔබ බලන්න. ඇත්තම කතාව ඔබ පිටින් නිවාගත්ත සම්භාවනීය පත්තේට පත් කරගත්ත මට්ටමට ඔබේ සැඟවුණු ඔබට පමණක් පේන ඒ ආධ්‍යාත්මය සම්භාවනීයද? දැන් ඔය කියන්නේ හාමුදුරුව මේ නරක වැඩ කරන්නේ නැතුව හොඳ වැඩ කරගෙන ඉන්න කියලානේ. එහෙමනම් ඉතින් අපිට වරදක් වෙන්න විදියක් නැහැ. නරක වැඩ කරන්නේ නැතුව හොඳ වැඩ කරගෙන හිටියන් නරකක් වෙන්න විදියක් නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. සම්මතේ හොඳ නරක වැඩ කියලා කියන්නේ ඒව සම්මතේම දේවල්. දැන් මුස්ලිම් ආගමේ හොඳ වැඩ කියන්නේ එක જાතියක්. ඈ කතෝලික ආගමේ හොඳ වැඩ කියන්නේ තව જાතියක්. බුද්ධ ආගමේ හොඳ වැඩ කියන්නේ තව જાතියක්. බුද්ධ ආගමේ හරක් නිදහස් කරන එක හොඳ වැඩක්. අර ආගමක හරක් මරණ එක හොඳ වැඩක්. මහා පුණ්‍ය කර්මයට හරක් මැරීමට අවසර ඉල්ලන ප්‍රාදේශීය සභාවේ ලේබර් ලේඛනයක් දාලා තිබුණා ඉන්ටර්නෙට් එකේ. මේ මහා පුණ්‍ය කර්මයට කවයන් ඝාතනය කිරීමට අවසර. ඒ නිසා අර අන්ධ ලෝකය විසින් ආත්ම සංවේදීව හඳුනා ගන්න නැති මනක්කල්පිත දේවල් වලින් ඔළුව කුරවුල් කළාට පස්සේ ඒ කුරවල් වෙච්ච ඔළු හදන්න කොච්චර අමාරුද? දැන් ඔය ඇත්තෝ ඒ පරම මිත්‍යා දෘෂ්ටික මිනිසුන් එක්ක දිහා බැලුවොත් ඔබ සැතකුම් ලක්ෂ ගානක් ඉදිරියෙන් ඉන්නේ, ඉස්සරහා ඉන්නේ, ඒගොල්ලෝ පල්ලෙහා ඉන්නේ. එතකොට මේ වචන වලින් ටිකක් කෑ ගහන්නේ ඔබ හොඳ වැඩි නිසා. මොකද තා පොඩ්ඩක් අර අරියතුන් වහන්සේ කෙනෙක් එක්ක ගලපන්න, මාර්ගඵලලාභී කෙනෙක් එක්ක ගලපන්න, බුදු කෙනෙක් තරමට ගලපන්නයි මේ අදහස් කරන්නේ. ඒ කියන්නේ ඔබ සාමාන්‍ය කළු ගල් අතර කෝටි ගාණක් වටින මණිකක් වෙලා දහමත් එක්ක ජීවත් වෙද්දී. නමුත් දැන් මේ කතා කරන්නේ මේකේ අඩුපාඩුව තා පොඩ්ඩක් මේක ෂයින් කරලා දිදුලන්න හදන්න. එහෙම නැත්නම් අර කළු ගල් එක ගැලපෙවොත් එහෙම ඔබ ලක්ෂ ගෝටි ගාරයක් ඉස්සරහින් ඉන්නේ. නේද? සමහර අය දැක්කහම මට කෙලින්ම ඇවිදින අපායක් වගේ පේන්නේ. මට පේනවා මේ 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 මිනිස්සයා මේ 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 තනි කර ඇවිදින අපායක්. මර ගමන් අපායයි. ඉතින් මට මෙතන ඉන්න අය එහෙම පේන්නේ. එහෙමයි නේ. අදුම තරමේ මේ සුගතියට හරියනවා. මනුෂ්‍යාත්මයට නැත්තම් දිව්‍යමය ස්වභාවයකට අනිවාර්යෙන් ගිහිල්ලා ධර්මයේ මුණ ගැස ගන්න පුළුවන්. මනුෂ්‍යාත්මයක් හරි ලබන්න පුළුවන් ශක්ති ගුණයන් තියෙනවා. ඊට එහා ගියොත් පාරමිතාවක් හැටියට ගුණයක් අදිෂ්ඨාන කරන්න පුළුවන් නම් එවැනි ශක්තියන් වලට යන්න පුළුවන්. නැත්තම් නිරෝධයෙන් වර්ධනය කරගෙන සසර දිග දෙක දෙක තුනක දි හරි එහෙම තමන්ගේ හිත නිදහස් කරගෙන යන්න පුළුවන්. මේ හිත අතහැරෙන පැත්තට ගියාට පස්සේ ඒක කෙලින්ම මේ අටිසෝත ගාමී ප්‍රතිපදාවට වැටුණාට පස්සේ මේ පැත්තටම තමයි ඒක යන්නේ ඉසෙට. මොකද හේතුව එයා අවිද්‍යාවට ආයේ එකතු වෙන්නේ නැහැ. මේ සසර නූපදී ඉන්න කතාවක් නෙමෙයි මේ බුදුදහම කියලා කියන්නේ. උපතහ මරණය ඇති යථාර්ථය අවබෝධ කර ගැනීම. උපතහ මරණය ඇති යථාර්ථය අවබෝධ කර ගැනීම. ඒ අවබෝධ කර ගැනීමෙන් සංසාරේ දුකටපත් කරන ගැනීම. කැමැතිනම් පහනක් නෙමෙයි ගියාසේ නිවි යන්නට. කැමැතිනම් අදිෂ්ඨාන පාරමිතාවක් ඇති කරගෙන අදාළ තැනකට යන්නට පුළුවන්. ඒකනේ අතටපත් නිවන් පසකට දා සසරට බසින බෝසත්වරු ඉන්නෝ ධර්මයේ දකින්නෝ අදිෂ්ඨානයක් තුල ජීවත් වෙනෝ. එයාගේ මනස සම්පූර්ණයෙන් විහිද විද්වංසනය කරලා නිවිලා නිරෝධ සමාපත්තියෙන් පහන සංඥාවෙන් නිවන් දකින්නේ. අනික් කෙනා නිවන් දකින්නේ. එක එක කාල තියෙනවා. එක එක කාල සමයන් වලදී එක්තරා මට්ටමකට විතරයි ධර්මය ප්‍රගුණ වෙන්නේ. දැන් බලන්න ওই දිගට බුද්ධ කාලේ ඉඳලා මේ වෙනකොට එන්න අරිහතුන්ගේ අඩුවීම ආවනේ. ඇවිල්ලා ඊට පස්සේ මාර්ගඵලලාභින් ජීවත් වෙන සමයක් එනවා. එහෙම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කල්යාණ පුතඥයෝ ඉන්නේ. ඊට පස්සේ කල්යාණ පුතඥයන් නැතුව යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තනිකර ලෝකේ මිත්‍යා දෘෂ්ටිය පමණයි තියෙන්නේ. දැන් ලෝකේ වේගයෙන් මේ ප්‍රවර්ධනය වෙන යහපත් මිනිසාගේ යහපත්කම නිසා අයහපත් මිනිසුන් ඒ අතරින් ජයගන්න මිත්‍යා දෘෂ්ටිය ප්‍රබල විදියටම ලෝකේ පැතිරෙන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටිය මුළු ලෝකෙම වෙලා ගත්ත දවසට මිනිසුන්ට මොකද ඇති වෙන්නේ? අනිත් ආගම් ධර්ම දර්ශන ඔක්කොම පොත් ගිනි තියලා විනාශ කරලා අපේ වදන් ටික විතරයි මෙච්චරයි ඉන්නේ කියලා දර්ශන ඥානයක් නෑ, ගැඹුරක් නෑ, හරයක් නෑ, පද්ධතියක් නෑ, අවබෝධයක් නෑ. කාට හරි ජීවිතේ උගස් තියලා ජීවත් වෙන කෙනෙක් මම නම් කැමති නෑ මොහොතකටවත් මගේ ජයග්‍රහණයක්වත් පරාජයක්වත් දෙයියන්ට දෙන්න. එතකොට වැඩක් නෑ නේ තමන්ගේ ජීවිතේ. තමන්ගේ ජයග්‍රහණයක් තමන්ගේ පරාජයක් තමන් භුක්ති විඳින. හිතනවද කවුරු හරි සමාව දෙන්න කෙනෙක් ලෝකේ ඉන්නව කියලා? නෑ. කිසි කෙනෙක් නෑ සමාව දෙන්න. එහෙම පුළුවන් කෙනෙක් නෑ සමාව දෙන්න. මේ ලෝකේ කිසිම දෙයකට සමාවක් නෑ. විපාකයක් තියෙනවා. වපුරන දෙයට අනුව ප්‍රතිඵලය කියලා කිව්වේ ඒක නෙමෙයි. මාගමකම කිව්වේ ඒකයි. විපාකයක් තියෙන එක තමයි සමාව. උදාහරණයක් වශයෙන් කවුරු හරි ගහක් කපලා සමාවෙල්ලුවාම ඒකට තියෙන සමාව තමයි ගස් 10ක් ඉන්නන්න කියන්නේ. ඔන්න සමාව ලැබෙනවා. කාගේ හරි අපි මේ ගමන් කරද්දි කාගේ හරි බෑග් එකක කකුල වැදිලා පෙරළුණා නම් I'm sorry කියලා එයා යන්න ඕනද? ඒ sorry කියලා යන්නේ නෑ එයාට. ආ බෑග් එක කෙලින් කරන්න. වරද නෙවැරදි කරන්න ඕන. බුදුදහමේ තියෙන වැඩපිළිවෙල ඒකයි. වැරද නෙවැරදි කරන්න ඕන. කාගරි වාහනයක හැප්පුණාම ඒ නිකන් නිකරුණේ හැප්පුණාම මේ මිනිස්සුන්ට සොරි කියලා යන්න බෑ. මේ මිනිස්සු කියලා අපි කියන්නේ. ඒ නිසා වරද නෙවැරදි කිරීමම තමයි සාසන ධර්මයේ තියෙන නෙවැරදිකමට අදිෂ්ඨාන කර ගැනීමම තමයි සාසන ධර්මයේ තියෙන දෙය. ඒකනේ අනිත් පැත්තනේ පෙරළුවේ දැන් අඟුලිමාල මිනි මරුපු එක්කෙනා එයා ඊළඟට කරනවා කොහොමද? මෙලොව උපත ලැබෙන මව්වරුන්ට ආශිර්වාද කරන කෙනෙක් බවට පත් වෙනවා. එයාට කියනවා මෙලොව ජීවත් වෙන අයට ඒ ජීවිතේ ලබා ගන්න උපකාර කරන්න, සත්‍යක්‍රියා කරන්න, අදිෂ්ඨාන කරන්න කියලා. එයාගේ කාර්යවලට යනවා. මම බලන්නේ ඒක අනිත් පැත්ත ප්‍රතික්‍රියාවල ඇති කරනවා. අර ගස් දහසක් ලැබුවට එයා ගස් ලක්ෂයක් ඉඳන්න යොමු කරනවා. සතුන් මරණ කෙනා සතුන් නොමරණ කෙනෙක් බවට පත් වෙනවා. අභය දානය දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ දැන් අපි පිටින් ඉන්න සතුන් නිදහස් කරන්න කලින් මම කියන්නේ මේ ඇතුළේ ඉන්න සතා නිදහස් කරන්න කියලා. නේද? පිටින් 80,000යි ලක්ෂයයි දීලා ඉවරලා සතුන් නිදහස් කරන එකත් හොඳයි. බොහොම හොඳයි. ඇතුළේ ඉන්න සතා නිදහස් කරන්න. ඉන්නවද නැද්ද ඇතුළේ සතුන්? කොහොමද එයා වැදලා දාන්නේ? පහර දෙන්න ඕන. එක ගොළුවෙක් පන්සලට ගෙලා ඔවේ ඉන්නවලු පින්බත් කක. එයා හම්බුරු කල්පනා කරාලු මේ කොල්ලය මේ පන්සලෙන් එලවන්න ඕන මුට කියන්නත් බෑ මේක යන්න කියලා. හම්බුරු කර වැඩි හත් පොලකටම පලා වේදවලු. ආංගුවට වල පළ 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 බලන හත් පොලකටම පලා වේද නිසා කල්පනා කරලු මේ මට යන්න තමයි කියන්නේ කියලා. තේරුම් කරගත්තා. ඉතින් ඒ නිසා ඔබට ඇත්ත වශයෙන්ම ඔබේ මමත්වයට පල නොගිය බලා බෙදනවා වගේ කියලා අපි කියවට කියන්නේ පල කියලාම කියන්න වෙනවා. ඔබට තේරුම් වෙලා තියෙනවද මමත්වයේ රිදුම් කන වේදනා දෙන තුවාලයක් කියලා? තේරුණානේ? ආ තේරුණා නම් ඒ තුවාලය අනිවාර්යෙන් එළියට ඇදලා අරගෙන සනීප කරන්න ඕන. අයින් කරලා දාන්න ඕන. එයා ගැන සැලකිල්ලෙන් ඉන්න ඕන. එයා යම් කිසි අජීවී ශක්තියක් වගේ දෙයක්, නොපෙනෙන බලයක්, විදුලි බලය වගේ, කරන්ට් එක වගේ. එයා මෙතනින් ඉගිලිලා යනකම් ඔබට අර ආධ්‍යාත්මිකව ඇති කරවන ඒ සංසාරේ භවගමනට ඇදගෙන යන, අපායට ඇදගෙන යන දූතයා ඒ ඉන්නේ. එයා කොයි වෙලාවක හරි කය බිඳී යනකොට එයා එදයි යනවා. ඒ නිසා ඒ සංසාරයට ඇදගෙන යන දූතයා එළවන්න. කොහොමද එළවන්නේ? මේ සද්ධර්මයේ තොයිලේ හොඳට එකතු කරන්න මනසට. තමන්ගේ මෝඩකමට තමන් අභියෝග කරන්න ඕන. තමන්ගේ අවිද්‍යාවට තමන් අභියෝග කරන්න ඕන. තමන්ගේ වැරදි සිතිවිල්ලට තමන් අභියෝග කරන්න ඕන. මමත්වයේ කියන්නේම වංචාව. සම්පූර්ණ මමත්වයේ කියන්නේ වංචාව. වැරදි තතු ලබා දෙන කෙනෙක්. වැරදි තතු ලබා දෙන කෙනෙක්. ඔබ කියනකොට මම හොඳ වචනයක් කියනවා, මේ ලෝක බලවතා වෙන මේ බිල් ග්‍රේට් මහත්තයා, මේ ධනවතෙක් වෙන බලවතෙක් නේ, ධනවතෙක් වෙන මේ බිල් ග්‍රේට් මහත්තයා මෙන්න මේ වචනයක් කියනවා. සාර්ථකත්වයේ anu වැරදි ගුරුවරයෙකි. ඔහු ඔබට කිසිදා පරාජය නොහැකි විය බව, පරාජය විය නොහැකි බව උගන්වයි. බලන්න මේ වචනේ තේරුම. සාර්ථකත්වයේ anu මාත් එක පාඩම බැලුවා, සාර්ථකත්වයේ කොහොමද වැරදි ගුරුවරයෙක් වෙන්නේ කියලා. මාත් නිකන් ගැස්සලා ගියා මොකුල් වචනේ බලද්දී. සාර්ථකත්වයේ anu වැරදි ගුරුවරයෙකි. ඔහු සාර්ථකත්වයේ නැති. ඒ තත්ත්වයට ඔහු කියලා කියන්නේ ඔහු ඔබට කිසිදා පරාජය වෙන්නේ නැති බව උගන්වයි. ඒ නිසා ඔබ සාර්ථකයි කියලා දැනගෙන ඉන්නවනම් සාර්ථකත්වයේ කියන්නේ වැරදි ගුරුවරයෙක්. ඔබට ආයි වෙනස් වෙන්න දෙයක් නැහැ, දැනගන්න දෙයක් නැහැ කියලා එයා උගන්වනවා. ඒකට රැවටෙන්න එපා. බලන්නකෝ, නිකම්ම ධනවතුන් නෙමෙයි නැනවතුන් නේ මේ මිනිසුන්. බිල්ටේට්ලා වගේ අය ඔය වචනෙන් මට හිතා ගන්න පුළුවන් වුණා මේ මිනිස්සුන්ට මොනතරම් පරාසයක විහිදී යන මොලයක් තියනවද කියලා. ඒ අයට මේ ධර්මයේ වචන දෙකක් අහුණා නම් දුටු දේ දුටු පමණයි, කාලයේ ඉක්ම වූ තැන සැනසීම ඇත කියලා කිව්වා නම්, ටයිම්ලස් කිව්වා නම් ජීවිතේ මිනිහක් ටයිම්ලස් වෙලාම තමයි නතර වෙන්නේ. ඔක්කොම බණ වලින් කතා කරන්නේ මේ ටයිම්ලස් නේ, අකාලික කියන තැන. හැම කල්හිම පවතිනවා කියලානේ අපේ කට්ටිය දන්නේ. හැම කල්හිම නොපවතින අකාලික බව, සදාකාලිකයි. ඔය වචන ටික ඇටි හරියට දුන්නොත් මොලේ වෙනස් වෙනව, සංඥාව හරියට පෙරලෙනව, සංඥාව හරියට පෙරලෙනකොට සම්මාදිට්ඨිය එනවා. සම්මාදිට්ඨිය ඇති තැන මිත්‍යා දෘෂ්ටික මමත්වයට ඉන්න බැරුව එයා පලා යනවා. කාමරේ සුද්ධ බුද්ධ කරනකොට ඒක ඇස්සේ හැංගිච්ච මීයන්ට ඉන්න බෑනේ, කරපොත්තන්ට ඉන්න බෑ, උන් කන්න දුවනවා. ඔබේ ආධ්‍යාත්මය පිරිසුදු කරන්න පටන් ගන්න. ධර්මයේ කොස්ස ඉදල ඒ ක්ලීන් ඇන් ක්ලීන් කරන්න යොදාලා දීපු ඔක්කොම මැෂින් ටික දාලා පටන් ගන්න වැඩේට. ඉන්න අර ඔක්කොම සත්තු ටික කන්න දුවලා ඒක කාමරේ පිරිසුදු වෙනවා. ඒ තේ නිසා ඔබේ ආධ්‍යාත්මය පිරිසුදු කර ගැනීම, වහා පිරිසුදු කර ගැනීමේ අභියෝගය තියෙනවා. පොඩ්ඩක්වත් කුණු තියාගන්න එපා. මොකද ඒ කුණු පොඩ්ඩක් තිබුණොත් එතනින් තව කුණු වැඩි වෙනවා, කුණු හැදෙනවා. ගොඩක් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අවසාන හරියට යනකොට කම්මැලි වෙනවා. ඇවිල්ලා අර නිවර්තන ධර්මයකින් වෙලා ගන්නවා. දැන් ඇති ඔය ටිකක් ඇති. තා චුට්ටයි නේ තියෙන්නේ, ඔය චුට්ට තිබුණා වේ. එහෙම කියලා හිතනවා. එහෙම කියලා හිතුවාම අර චුට්ට තියාගෙන ඉන්නවා. පොඩ්ඩයි රිදුම තියෙන්නේ, වෙනද වගේ රිදුම් නැහැ. ලොකුට රිදුමක් නැහැ දැන්. ඉතින් චුට්ටයි බණහන මන් දැන් හොද සක්සස් ඉන්න හොඳයි. හැබැයි අර චුට්ට වර්ධනය වෙනවා ටික ටික ටික. ආයි ආයි ටික ටික. ආයි ඉතින් බණ පොඩ්ඩක් ඇහුවාම ආයි යට යනවා. එන ආයි සති දෙකක් විතර යනකොට ආයි වැඩි වෙනවා. ආයි බණ පොඩ්ඩක් දැම්මම කෝල් එකේ ඉන්න ඒකත් අර මේ බද මෙට්ෆෝමින් බොනවා වගේ තමයි නේද දීනිය වලට. ඉන්සියුලින්ස් ගන්නවා වගේ. එහෙම ගගහ ඉන්නව බන ඉන්සියුලින්ස් දෙනවා. එහෙම ගගහ ඉන්න අර සීනි කන්ට්‍රෝල් එක වගේ. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. තමා තුලින්ම සීනි නූපදින මට්ටමට හදාගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒකට පිටින් එන්නක් කරන්න ඕනේ නෑ. තමා තුලින්ම දුක නූපදින දර්ශනය ඇති කරගත්තට පස්සේ ඊට පස්සේ ධර්මයේ යෙදෙන්න පුළුවන්. ඊට පස්සේ ධර්මයේ අහන්න පුළුවන්. එයා නමුත් අර වෙන කෙනෙක් වගේ නෙමෙයි අහන්නේ. එයාට එයාට තියෙනවා. එයා අනුංගලින් වලට ගිහිල්ලා සුද්ධ කළා දුන්නට අනුන්ටත් ලින් කපලා දුන්නට වතුර බොන්න තමන්ට ලෙඩක් තියෙනව වතුර බොන්න. ඒ කියන්නේ උපදින ධමයක් තමා තුල තියෙනවා. පැහැදිලිනේ? ඊට පස්සේ එයා පෝසත් නිසා ඊට පස්සේ මොකද කරන්නේ? එයා අනුන්ටත් කන්න බොන්න හරි ගැස්සලා දෙනවා, හදලා දෙනවා. තමන් පෝසත් වුණාට පස්සේ ඒකනේ අනුන්ටත් දහම. බෙදා දෙන්න පුළුවන්, කියා දෙන්න පුළුවන්, අනුග්‍රහයක් දක්වන්න පුළුවන් කෙනෙක් විදියක් තියෙනවා නම් සද්ධර්මය වෙනුවෙන් හෙදේ කරමු. එචා. ධර්මයේ රසනසිල්ලක් සතුටක් මේ ලෝකේ තව නැත. ධම්ම විනානත්ති සුඛානත්ත. මේ සතුට දැනගත්තොත් කොච්චර වැදගත් සතුටක්ද, කොච්චර වටින සතුටක්ද කියලා දැනගත්තොත් ඇත්තෙන්ම ඔබ රජකම දාතහැර නිවන් දකින්නා නියතයි. සද්ධර්මය අවබෝධ කරගන්නා නියතයි. නිබ්බානං පරමං සුඛං. හැමදෙයක්ම තෙරුවන් සරණයි.